తిరువన్ శర్ణాయ్.
తిరువన్ శర్ణాయ్ కేనాయ్.
తిరువన్ శర్ణాయ్ అందరూ మీ అర మీ దుఃఖ కీనేక విగ్రహకరణ వల్ట మీ దుఃఖ తీయనేక హటీడ్ అపి దెన్ యమ దుఃఖ కీనేక తీయనవాద హెమ నత్త అపి దుఃఖ కీలేక తీయనవ కీల హితాగే ఇన్నే కద దీవిత.
తా ఓయ్ దేకమ నేమే దుఃఖක් తీయనవ హో దుఃఖ కీల హితాన్ ఇన్నవా కీనేక నేమే మెతన మెతన మే అదహస్ కరే දුක මත තමයි අපි ඔය හිතන කියන ඔක්කොම ටික කරන්නේ. ඔය දුක කියන්නේ අපි ඇත්ත දුක මත ඉන්නේ. ඒක අදහස ගන්න දුක මත ඉඳගෙන තමයි අපි දුකක් තියනවා කියලා හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්න දුක නෙමෙයි ඇත්තම දුක.
ඇත්තම දුක මොකද්ද ඒකට ආඳුනේ?
ඇත්තම දුක තමයි නොදන්නකම. ඒ කියන්නේ මෙතන දුකක් පවතින බවම නොදන්නකම තමයි දුක.
එතකොට අඳුරු දැන් මේක අර දුක දැනෙන්නෙක් ඉන්න ඕනේ නේද කොයි පැත්තෙන් හරි දැන් අපිට දැන් ඒක ලෑහා ගන්න අමාරුයි නේද උඩ අර දැන් ඒතර නොදන්නකම කියන එක සෑහෙන පරාසයක තියෙනවනේ
ඒ නොදන්නකම පරාසය ඒක ලෝක පරාසය නෙමෙයි නොදන්නකම කියන්නේ මේ يعني
සම්පූර්ණයෙන්ම
නොදන්නකම කියන්නේ නෙමෙයි ඔය කියන්නේ ඒ කියන්නේ මම නිකන්
ඔකේ තිරවසන
මොහොත දෙයක් කියන 100ක් මේ ලෝකේ අපි 100ක් හරියටම දන්න දෙයක් දෙකකට උදාහරණයක් තියෙනවා 100කින්ම දන්න දෙයකට උදාහරණයක්
100ක් දන්නකට උදාහරණයක් දෙන්න බෑ හම්බුනේ
ආ ඒක වෙනවද මෙතන මේ නොදන්නකම කියන්නේ ලොකු පරාසයක් නෙමේ කිසිවක්ම නොදන්නවා කියන එක තමයි ඇත්තම නොදන්නකම ආ මෙතන ඇත්තටම මේ දුක ගැන නෙමෙයි අහගන්න ඕනේ මම ඒකනේ මුලින්ම කිව්වේ ඔතන විස්තර කරා කියලා අල්ල ගන්න බෑ මොකද අපි දන්න දුක පරාසයක්නේ කතා කරන්නේ ඔතන හොඳම වැඩිය තමයි දැන් තමන් කියන්නේ තමන්ට මොන හරි ඒ හිතනකොට ආපු කියන්නේ ප්‍රශ්නයක් ගත්තනම් හරි දැන් කියන්නේ තමන් මේක හිතනකොට ආපු විදිය නැතුව දැන් තමන්ට තේරෙන පැත්තෙන් හිතපු එක නෙමෙයි
තමන්ට හිතන විදියට ගන්න ඕනේ
ඒක තමයි
අපි කියන්නේ හිතීම විතරයි තියෙන්නේ ඒක. දැන් හිතීම කියන්නේ දෙකට කැඩෙනවනේ. එතකොට නිමේද දුක හැදෙන්නේ. දැන් හිතීම හිතනකොටම අර ඒක අපිට දැනෙනවනේ තව කෙනෙක් අහගෙන ඉන්න බවට අර ඒක හිත ඒකම දෙකකට කැඩෙනවා.
දැන් ඒක අල්බලන්ට
ඒක දෙකක් කැඩෙනවනේ ඒක කැඩෙන එකින්මද දුක හැදෙන්නේ?
නෑ නෑ හිතන තනමයි දුක පවතින්නේ.
හිතන තැමනෝ.
ඔව් කැඩෙනවා කියන්නේ දුක කියන එක තව ඉස්සරහට ඒ කියන්නේ ලියලා ගියා කියන එක. ඒ කියන්නේ දුකේ තව ඉස්සරහට ගියා කියන එක. පටන් ගන්න හිතන තැන
පටන් ගන්න හිතන තැන
අර උපේක්ෂාව
කියලා කරලා අල්ල ගන්න බෑනේ සම්තුරු
ඒක තමයි මම කියන්නේ ඒක තමයි ඒක මානසිකාරකින් අල්ලන්න බෑ
ඕ
ඒක තමයි අර අපි හැමෝම කතා කරේ ඔය නුවණ කියලා වචනයක් දාන්න වෙන්නේ ඔය හින්දා තමයි
ඕ දැන් ඒක මට තේරුණා ඒ දැන් අර හිතෙන කොටම තමයි ඇත්තටම ඔව් දුක නමුත් අර ඒ හිතෙන කොට දුක වුණාට හිතෙන තැන ඒ පොයින්ට් එක හරි සිවුම් තැනක් මේ පොයින්ට් එක අපිට ගෝචර කරගන්න බෑනේ. එතකොට ගෝචර කරගන්න බෑ කියන්නේ අපිට ඒ කියන්නේ සහ මුලින්ම අපිට දුක කවදාවත් ගෝචර කරගන්න බෑනේ.
ඒක නෙන්නම් අර අස්සලෝමයේ උපමාවෙන් බුදුහාමුදුරු කියන්නේ ඉතින්. අස්සලෝමයා 100කට පල්ලා ඒක දෙකට කලන්න බෑ වගේ තමයි
සත්‍යය නේද? කොහොමත් අපිට තේරෙන්නේ නැහැ කියන එකනේ. තීනේ ගෝචර නැහැ.
ඒ හින්දා තමයි විද්‍යාව පහළ වෙච්ච දවසට දුක තේරෙනවා කියන්නේ.
දැන් නේද
මේක ගැන මොනවත් මේ කියන්නේ මොනවත් ඒක අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. කියන්නේ ශ්‍රවණය හොඳට කරන්නකෝ. එතකොට හරියයි.
එහෙමයි.
ඒතර ඔතනින් තේරෙන්නේ දැන් අපේ ජීවිතේ අපි කොහොම අපි අර අපි කියන්නේ අපි ෂේප් කරගන්න ඕනේද කියන එක. කියන්නේ ෂේප් කරගන්නවා කියන්නේ අපි ඒක කොහොම අපේ ජීවිතේ හදාගන්න ඕනේ පැත්ත කොච්චර ගැඹුරුද කියන එක තේරෙනවනේ කියන්නේ.
ඔව්. එතන මේ පොයින්ට් එක අපිට ඒ කියන්නේ අපිට ගෝචර කරගන්න බෑනේ අපිට මේ අපිට ඒක
ඉන්ද්‍රිය මට්ටමේ ගෝචර ගන්න බෑ. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඉතින් පුළුවන් තරම් අර කියන දේ හොඳ සාවධානව හොඳට අහන එක, විතර්ක කරන එක අඩු කරලා අහන එක, සාපේක්ෂ කරන එක අඩු කරලා අහන එකෙන් සෑහෙන ඒ කියන්නේ මේ උපනිෂියක් තියෙනවා එතනට යන්න.
ඒක බොහොම
ස්ටිවා ශ්‍රවණය කිරීම කරන්න.
ශ්‍රවණය කරනවා කියලා ඒ කියන්නේ අපි ශ්‍රවණය කරන්න ඕනේ මේ දැන් අපිට මේ සාමාන්‍ය මේ දැන් අර YouTube වල එහෙම ශ්‍රවණය කරලා තවුලක් නැද්ද නැත්නම් ඒ කල්යාණ මිත්‍ර
ඉස්සරහ කියන්නේ ඒව ගැන මොනවද හිතන්න එපා. තමන් අහන ශ්‍රවණය කරන දෙයින් තමන් ඒකෙන් ගන්න තියෙන හොඳම දේ ගන්න විදිහට මනසිකාරය කරන්නකෝ. ඒ ඒක කරන එක තමයි හොඳ. නැත්තම් තෝරලා බේරලා කරන්න, يعني එහෙම තෝරලා දෙන්න, يعني මට ඇත්තම තේරෙන්නේ නැහැ. මේ يعني අයියට මොනවද අහන්න පුළුවන් කියලා කියන්න තරම් මට හිම හැකියාවන්නේ නැහැ. ඕන දෙයක් හොඳට කන් යොමු කරලා අහන්න. එතකොට අර ඒක තුල තියෙන හැඟීම ගන්න පුළුවන් වෙයි.
ඒක දැන් අපි කොහොම කරත් ඒ කන් යොමු කරලා ආනකොට, ඒ කියන්නේ අපිට ඒ ආනකොට දැන් මේ දේශනෙන් දේශනෙට අපිට මේ ඒක මේ දේශනෙන් දේශනෙට අපිට දැනෙන විදිය වෙනස් වෙනවාද?
ඔය ඒක තමයි ඒ තමන් ප්‍රඥාව යොමු කරන විදිහ අනුව තමයි තේරෙන විදිහ වෙනස් වෙන්නේ.
ඔව්. එතකොට ඇත්තටම හඳුරු දැන් මේ ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා කියන්නේ තු. එතකොට තුනක්ද? එතකොට මේක ප්‍රඥාවම නේද මේ සීල සමාධි ප්‍රඥා කියන තුනම කියන්නේ දෙක. ඒ ප්‍රඥාවටම දැන් ප්‍රඥාව නැත්තම් සීලේ සමාධියේ දෙකම පීටන්නේ නැහැනේ.
ඔව් ඒක හරි. ඒක තමයි දැන්
සමාධිය කියන තුනකට පෙන්වුවට.
නෑ නෑ ඒක තමයි. ඕක තුනකට පෙන්වන්න හේතුවකුත් තියෙනවා. ඕනනම් ඕක එකකට පෙන්වන්නත් හේතු පෙන්වන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් ඔය තියෙන ශාස්ත්‍රීය කතන්දරේ අල්ලගන්න ඕනේ නැහැ. මොකද ඔය වචන කිව්ව ගල අපිට තේරෙන්නේ
නැහැ නේ.
නමුත් අපිට අපේ ජීවිතේ හදාගන්න විදිය තේරෙනවා නේ. ඔය ජීවිතේ ජීවිතය තුල සංවරයකට එනවා කියන අපි කියන්නේ self discipline කියන එක. ඔය තියෙන සීලය. ඒ discipline එක නිසා හිතේ චංචලකම අඩු වෙනවා කියන්නේ සමාධිය. ඒ හිතේ චන්දරකම අඩු වෙනකොට ඕන ප්‍රශ්නයක් ලෙහන්න පුළුවන් විදියට මනස යොමු කරන්න පුළුවන් කියන්නේ ප්‍රඥාව. ඔය ටික හොඳට වඩන්නකෝ. එතකොට හරි.
එහෙමයිනේ.
අර වචන ගැන ඉතර හිතන්න එපා. වචන ගැන හිතන්න ගිය ගමන් එපා වෙනවා. එතකොට ඒක ගැන හොයන්න එපා.
ඒකත්. මේ පෙරුවන් සර්ණේ අමු බොහොම ස්තුතියි පෙරුවන්
සර්ණේ.
හරි සර්. ආදරණීය.
ශානස පෙරුවන් සර්ණයි.
පෙරුවන් සර්ණයි.
සොනස මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ මම මෙහෙම කියන්න දැන් කනට අනේ කෘත්‍ය සබ්දහනකනේ.
හරි.
අනේ කෘත්‍ය සබ්දහනක. හැබැයි ශබ්දේ දැනගන්නේ හිතෙන් නේද?
එතකොට ඒ දෙක අතර ඒ කියන්නේ ගැප් වෙනව නේද?
ඒක තමයි. දැන් මට දැනගන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් මට හම්බෙලා තිනවා එක වෙලාවකට එක ආයතනය කියලා හටගන්න. එතකොට කණෙන් ශබ්ද අහන කෘත්‍ය විතරක් නම් ඒක දැනගන්නේ හිතෙන් නම් එතකොට දැනගන්න වෙලාවේ අහන කෘත්‍ය නිරුද්ධ වෙලා නේද? එතකොට කොහොමද?
ඔව් එතකොට මම ඕක මෙහෙමයි. ඕක මාවට කොතනද හම්බුනේ ඔය සාක්කිය? ඔහොම එකක් කියපු දැන්න.
නෑ මම ඔය දේශනා අහන වෙලාවට තමයි මට හම්බුනේ.
මම ඒ පොඩේ බුදුහාමුදුරුවෝ කිව්ව තැනක තිබ්බා කියන එකෙන් කියන එක වැරදි. හොඳ එහෙනම්.
දැන් බුද්ධ දේශනාවක එහෙම එකක් නැද්ද සෝනාසේ? එක වෙලාවකට ඒක තමයි.
දැන් ඒක තමයි ඇහුවේ. ඕක කොහෙන්ද? ඒ කියන්නේ ඕක මාම බලලා ගත්තා කියලා මං ඇහුවේ. ඒ හින්දා මං කියන්නම් එතන අදහස තේරුම් ගන්න.
එහෙමයි.
ඒ කියන්නේ ඔතන මේක ගන්නවා දැන් මේ අපිට හම්බෙච්ච ඉන්ද්‍රිය වල ඇත්තම ස්වභාවය එක ආයතනයක් ඉපදෙනකොට අනිත් ආයතන සියල්ල නිරෝධ වෙන ස්වභාවය නම් අපි ඉපදෙනකොටම ඔය ස්වභාවයෙන්මයි නේද ඉපදලා
තියෙන්නේ? ඔව් එහෙමයි.
ඒ කියන්නේ එතකොට අපිට ආයි අලුතෙන් නිරෝධය කියලා එකක් සාක්ෂාත් කරන්නවත් සත්‍ය කියලා එකක් අවබෝධ කරගන්නවත් ඕනේද? නැත්නම් අපේ ජීවිතය තුළම නිරෝධය තියෙනවද?
ඔය ජීවිතය තුළම නිරෝධය තියෙන හැම බලුත්.
ඉතින් එහෙනම් බුදුහාමුදුරුවෝ කෙනෙක් ඉන්නෝ නැහැ.
ස්වාමීන්වහන්සේ දේශනා කරන විදිහට එතකොට ආයතන සලායතනෙම නිරුද්ධ වෙලා නැද්ද කියන්නේ? එහෙම
ඒක තමයි මම උතර පෙන්නේ. දැන් මම අර කියපු පොයින්ට් එක පැහැදිලිද?
ඔව් එතන මට පැහැදිලි සනන්ස.
හැබැයි ඒක තමයි.
සමුත්පාඩේට
හොඳට තේරු. එතකොට මෙතන තේරුම් ගන්න මෙතන මේ ආයතන මට්ටම ගැන කතා කරද්දී එක ආයතනයක් ඇති වෙනවා අනිත් ආයතන නිරෝධ වෙනවා නෙමෙයි. එතන වෙන්නේ එක ආයතනයක් ඇති වෙනකොට අනිත් ආයතන නැති වෙනවා.
එතකොට නැති වෙනවා කියන එකයි නිරුද්ධ වෙනවා කියන එක දෙකක්ද සනන්ස?
ඔව් නැති වෙනවා කියද්දී නැති වෙනවා කියන එක හොඳම දේ තමයි අප්‍රමුඛ වෙනවා කියන එක.
අහහ
නිරෝධ වෙනවා කියන්නේ අප්‍රමුඛ බව පීඩන්න බෑ. 100%ක් නිර්වශේෂයෙන් ප්‍රහාණය වෙන්න ඕන නිරෝධයක් කියන තැන.
හා
අපිට ඉන්ද්‍රිය මට්ටමේදී වෙන්නේ අප්‍රමුඛ වෙන එක.
එතන සාහනස පටිච්ච සමුප්පන්න බව තුල දැන් මෙය තියනවානේ මේ උපදීන විට මේ උපදී කියලා.
ඔව් එතකොට එතන කියන්නේ මෙය කියන්නේ දෙකකටද එකක් ගැනද?
එකක් නේ කියන්නේ.
ඔව් එහෙනම් පටිච්චසමුප්පන්නව ඇහැයි පදන විදිය විස්තර කරන්න බලන්න මේ මේ කියන එකක් දාලා.
දැන් පටිච්චසමුප්පන්න බව තුල කියන්නේ මේ දැන් ඇහැට රූපයක් දැනිච්ච වෙලාවේ
එතකොටම දෙකක් ගියා නේද?
ඔව් එතකොටම දෙකක් ගියා.
එතකොට පටිච්චසමුප්පන්න නෙවෙයි නේද?
ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි.
ඔව් හරියට මේ ඇතිකල්ලි මේ වෙද්දි තමයි ඔය ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ. දැන් පටිච්චසමුප්පන්න ප්‍රත්‍ය උපන්න මොහොතක යෙදෙන්න ඕනේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන එක මේ කියන එක ස්වභාවයනේ.
එහෙම සම්.
හැබැයි දැන් මම විස්තර කරපු තැනම ඇහැයි රූපයි කියලා දෙයක් උනනේ.
එකක් උනන සම්.
ඔව් එතකොට ඒක පටිච්චසමුප්පන්න නෙමෙයි.
එතකොට සවනස දැන් ඇහැයි රූපයයි කියලා දෙකක් පනවගෙනනේ අපි බලන්නේ මුලින්ම. එතකොට එතන අර
අපි පණවම් බලනවා නම් ඕක අයින් කරන්න පුළුවන් නේ. මෙතන අපි පණව ගන්නවවත් මෙතන පැන වෙනවවත් එහෙම එකක් නෙමෙයි. මෙතන හරියට අහුන දවසක අහුවෙයි මේක පණවන්නවත් අමුතුවෙන් කරන්න එකක් නැහැ. මේ පැවැත්ම කියන්නේ පැන විලා තියෙන බවමයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය සක්‍රීය බවමයි පැවැත්ම කියන්නේ.
සවනස මට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් පටිච්ච සමුප්පන්න බව විස්තර කරන තැනදී මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන එක. ආවේකත් කියන්නේ මේ උපදින විට මේ උපදී කියලා.
හරි.
අන්නේ එකේ වෙනස පොඩ්ඩක් සවනස පැහැදිලි කරලා දෙන්න.
ඒ දෙකේ වෙනස පැහැදිලි කරන එක නෙමෙයි ඔතන තැන. ඔය සූත්‍රේ බලන්න අන්තිම දෙකයි ප්‍රධාන. මෙතන මර්මස්ථානයේ තියෙන මේ නෝණකල්ලි මේ නොහට ගණී කියන ස්වභාවය. එතන අහුනොත් තමයි ඔය දෙක නිකම්ම තේරෙන්නේ. නැත්නම් ඕක තේරුම් කළා කියලා මම තේරුම් කරන්න වෙන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන එක නෙමෙයි. ඒ සහ මේ කියලා දෙකක් දාලා.
ඔව් එතෙන් නම් පැහැදිලි අපි පොග්ගලගේස අපිට කියලා කියන එකක් තමයි මේ ඇතිකල්ලි මේ වේ කියන්නේ මෙතනම කියන එක. එතන මෙතන වුණොත් එතන ලෝකෙට අහු වෙනවා කියලා අවශ්‍යතාවයක්.
අපෝ. ඒක එතන තේරෙනවද? මේ ඇතිකල්ලි මේ වේ කියන නිර්වචනය Tamanට හරියට අහු වෙන්නේ මේ නොහට ගන්න මේ නෝණකල්ලි මේ නොහට ගනී කියන නෝණ තියෙනවනะ. නැත්නම් කොහොම නිර්වචනය කරත් දෙකක් අහු වෙනවමයි.
අර ද්වේතාවයක් අහු වෙනවා සර්.
අනිවාර්යයෙන්ම. ඒක අපි දැන් ආයක බලෙන් හිතලා දිත්‍යයක් නෙමෙයි කියලා හිතලා වැඩක් නෑ. අපි ඉන්නම අපි මේ ජීවත් වෙන්නම දිත්‍යයක තමයි.
හරිද? ඒක පොඩ්ඩක් තව ටිකක් බලන්න සර්. පැහැදිලි
නෑ. බලන්න.
අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්න තියෙනවද? සෝනා සෝතර මේ මං ප්‍රශ්නේ ඇහුවා නේද? ඒ කියන්නේ ඔතන අර අභිධර්ම න්‍යායන් උගන ගන්නකොට අර ඒ කියන්නේ බුද්ධ විෂය මං හිතන්නේ මේක නම අපිට කොච්චර විෂයක් නෙමෙයි. අර එතනදී අර ඒක එක හිත ඒක වෙලාවට එක හිතක් තියෙන ස්වභාවයනේ කතා කරන්නේ.
දැන් ඔය අයියෝ ඔය කතා කරන්නේ මොකක්ද දන්නවද? අරක ඔය කතා කරන්නේ මූලික පැවැත්ම තුල හමු වෙන උච්චාවචනය තමයි අපි ඔය නිරෝධය කියලා දාගෙන ඉන්නේ.
නිරෝධය කියලා එතන එතෙන් දෙන්නේ සවන. දැන් මොකද අපි දැන් මොකද බැලුවත් දැන් සාමාන්‍යයෙන් දැන් අපි පරිගණකයක් ගත්තත් ඒ කියන්නේ ඒකේ මේ තියෙන පෝට් කෝපට ගැහුවත් ඒ වෙලාවට අල්ල ගන්නවනේ පෝට් එකෙන්.
අයි
හේඩේ කරනවා කියලා අරක නොකර ඉන්නේ නැහැ නේ යා.
එතන අර ඇතුලේ මේ මොකද්ද CPU එක රන් වෙනවා වගේ තමයි පැවැත්ම. එතනට ගහන pin drive එක ගහනවා වගේ තමයි ආයතනය කියලා අපි අර උගන්නේ. ඊට ඒක ගලවනවා වගේ තමයි ආයතන නිරුද්ධුනා කියලා ගන්න. නමුත් ඔතන ඇත්තම ආයතන පැවැත්ම තියෙන්නේ CPU එක කියන ස්වභාවය තුල.
ඒක තියෙනකන් ඒකට මොනව ගැහුවත් එකයි, pin එකක් ගැහුවත් එකයි, තව මොනව හරි mouse එකක් ගැහුවත් එකයි ඔක්කොම එයා capture කරගෙන බලාගෙන ඉන්නේ.
අන්න. ඒ බලාගෙන ඉන්නවා කියන එක තමයි සංකාරය කියන්නේ. නැතුව අර ආය පින් එකක් ගැහුවාම ඒක අලුතෙන් අර කරන එක්සිකියුෂන් එක නෙමෙයි. ඒකට කියන්නේ සංකාරය නෙමෙයි. මේ සංකාරය තව ඉස්සරහ ගැලක්. ඉස්සරහ ගැලක් කියන්නේ ඒකේ දරුවේ. ඒක තමයි ඉතින් අර මම මේ කියන්නේ බුදුහාමුදුරුව පෙන්නපු ඒ තැන එතන අපි වෙන විදිහ නිර්වචනය කරගත්තොත් සම්පූර්ණයෙන් වැරදි වෙනවා.
නෑ රතන අර උකර ගොඩක් අඩ අභිධර්ම වලදී අර සිතක් කියන ලෙවල් එකට අන්තිමේ බුදුහාමුදුරුවෝ මේක අන්තිමනෝ කඩලා කඩලා මේක සිතක් විදිහට අඳුර ගත්තයි කියන ලෙවල් එකේ ඉඳලා මං හිතන්නේ කට්ටිය ගොඩක් ওই ප්‍රශ්නේ අහන්නේ මං හිතන්නේ. ඔව්. එතෙන් එනවා නමුත් අර එතන අර එක පරියායක් මෙතන කියන්නේ. එතනදී අර පැවැත්මත් ඔක සම්පූර්ණයෙන් තියෙන්නේ පැය.
ඔව්. ඒක. ඒක තමයි අර දැන් අර අපිට හුඟක් කාලවලට අහුවලා තියෙන්නේ අර බෞද්ධිකයේම මුල් වෙලානේ මේ ඉපදීම නැතිවීම නිරෝධ ඔක්කොම ටික.
ඔව්.
එතකොට අපි ඒක තමයි හැමදාම අපි නිර්වචනය කරගන්න හදන්නේ සමුදේ වැය කියන එක රූපයකින්. හ්ම්. සමුදේ වැය කියන එක රූපයකින් අහුවෙනවා කියද්දි මේ යන්නේ භෞතිකයට. එතන යන්නේ ඇති නැති බව.
ඔව් ඔව්.
නැහැ එතන කියන පැත්තර නැත්තම් පෙනීම කියන පැත්තර හරියට එනවනම් රූපය කියන එක ඒකේ දරුවෙක් කියන එක තේරෙනවා නේද? රූපය පැත්තෙන් නෙමෙයි මේක හම්බෙන්නේ කියන එක. හ්ම්.
නෑ ඒක ඔතන වෙන්න ස්වාමිනා හිතන්නේ අභිධර්මයේදී කොටක් වෙනවට කර්ම දෙයක් තමයි මං හිතන්නේ මුලදී අපිට ගයක් වෙන්නවා කියලා හිතමුකෝ.
ඔව්.
ඊට පස්සේ ගේ පෙන්නල ඉවරලා ඊට පස්සේ හරි දිව්‍ය ලෝකත් වෙන්නලා ඔක්කොමත් වෙලා අන්තිමේට ඒ ටික සුද්දාෂ්ටක මට්ටමට මේ පැත්ත කඩනවා මේ නා රූපේ පැත්ත ඊට පස්සේ නාමයේ පැත්තකුත් අය කඩනවනේ නාම රූප දෙක කර කඩාගෙන ඉහිල්ලා අන්තිමේට ඔය දෙකද නොහටගත් බවට තමයි අන්තිමේට යන්නේ.
ඔව්.
නමුත් අර අතනාර පෙන්නන්නර පරයයක් විදියට මුලදී පෙන්නනවනේ දිව්‍යතලයි ඔක්කොම පෙන්නගෙන අවිල්ලි වෙලා ඊට පස්සේ මෙතන ආය මේ මොනවද සුද්දාෂ්ටක මට්ටමට ගියාම ඊට පස්සේ අතනාර අතාරින් නෑ කට්ටිය මොකද සුද්දාෂ්ටකේ ඇත්ත වෙලා ඊට පස්සේ.
ඒක
ඊට පස්සේ දැන්
අර 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 එක්ස්ප්ලනේෂන් එකේ එක තැනකින් අල්ල ගන්න ගත්තාම තමයි ටිකක් අමාරු.
ඔව් ඊට පස්සේ සිත ඇත්ත කරගන්නවා අන්තිමේට. ඇයි අර මොනවද රූප නාමපත්තට ආවට පස්සේ.
ඒක හරි.
සුද්දාස්ත්‍රිකයත් ඇවිල්ලා සිත ඇත්ත කරගන්නවා. ඊට පස්සේ දැන් ඒ දෙකම ඇතැල්ලා ඊළඟ ලෙවල් එකට යන්න කිව්වට එතන ඒ ලෙවල් එක නතර වෙනවා.
ඒක තමයි. හරි. කොහොම හරි ගමන් නැහැ කියන්නේ තමන් අර තමන්ට තේ තමන් දරන් ඉන්න එකේ හරි වැරද්ද තේරුම් ගත්තා නම් ඒක හිතන පරාසයක් වෙනවනේ.
ඔව් නේ සවනස් කියලා. සබ් ප්‍රශ්න තියෙන නම් අහන්න කාටද? ත්‍රොසන.
ත්‍රොසන.
අවසර
සංහන් සර්. ඔව් ඒක කියනකොට මට නිකන් අදහසක් ආවා ඒ දැන් අර ආයතන හැම තියාගෙන සංකාර මට්ටමේ ඉන්න එතනද ඔය අර චිත්ත වීතියේ ඉන්නේ ඔය පංච ద్వාරා වජ්ජනයි එහෙම කියලා.
ආගේ උතන අර 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 උච්චාවචනය කියලා මම ඔය ප්‍රියංගලට කිව්වේ අර අර අපි ඊයේ කතා කරේ අර දැන් අර මූලික පැවැත්ම තුල ඉඳගෙන ඒ මොහොතරණයකට රියැක්ට් කරනවා කියලා.
ඒ මහතට ප්‍රමුඛ වෙන්නේ.
අන්න හරි. ඔය චිත්ත වීති වලින් පෙන්වන්නේ ඒ ඒ මොහොත ක්‍රියාත්මක වෙන විදිය. ඒ කියන්නේ පැවැත්ම තුල ඒ මොහොත ක්‍රියාත්මක වෙන විදිය.
එහෙමයි එහෙමයි. ඒක අර ඔබ වහන්සේ කියන එකට ගැළපෙනවා. මොකද දැන් ආයතන හැම ඇක්ටිව් කියනකොට එකක් මේ ප්‍රමුඛ වෙන්නේ.
එහෙමයි.
ඒ ඒ ඒක අර ධාරා වජ්ජනේ වගේ ගන්න පුළුවන් නේද?
එහෙමයි. ඒ අවශ්‍ය සිග්නල් එක ප්‍රොසෙස් කරගන්න තමයි ඔය චිත්ත වීදි ගන්නේ.
එහෙමයි එහෙමයි.
ඒකනේ මේ මම අර මට මතක හිටිය ඔය නිරෝධ සමාපatti වුණා චිත්ත වීදි නිරෝධ වුණාට පැවැත්ම කියන එක නිරෝධ වෙන්නේ නැහැ. ඒකනේ දැන් ඒකනේ දවස් 7කින් නැගිටින මට්ටමට පැවැත්ම තියෙන්නේ. එනේ ආසවස පාසවස සමස්ත නිරෝධයි. නමුත් කය කියන එක නිරෝධ කරන්න බෑ. ඒනේ කය කියන එකේ පැවැත්ම නිරෝධ වෙන්නේ නැහැ.
එහෙමයි. එතන හැබැයි චිත්තක් ගැන කතාවක් නැහැ නේ.
ඒ හැබැයි මං කියේ චිත්ත වීති සියල්ල නිරෝධයි. කියන්නේ චිත්ත වීති බලෙන්වත් යෙදෙන්නේවත් නැහැ. හැබැයි මං කියේ අර මූල පැවැත්ම, ඒ කියන්නේ දවස් 7කින් නැගිටවන්න පුළුවන් මට්ටමට තියෙන පැවැත්ම.
ඔව්.
නැත්තම් මෙහෙම ගත්තොත් දැන් ඕක නිකන් මං දෙන උදාහරණ ගෙන ගැඹුරු නිින්ද කියද්දි, ගැඹුරු නිින්ද කියද්දි අපිට තේරෙන මම මේ උදාහරණ කියන්නේ අපිට තේරෙන මට්ටමේ සිතුවිලි මාත්‍රයක්වත් දෙන්නේ නැහැ
නේ. ඔව්. ඔව්. ඒකට ඉතින් අර බවාංග කියලා වචනයක් දාලා තියෙනවා ඒක කොහමද මන් දන්නේ.
ඔව් මම කියන උදාහරණේ උදාහරණේ කියන්නේ දැන් අපිට තේරෙන මට්ටමේ අපිට දැන් බලෙන්වත් එතන යෙදෙන්නේ නැහනේ හිතුවිලි අපිට තේරෙන්නේ නැහැ මොකද උනේ කියලා. එතකොට උදාහරණයකට ගත්තොත් එතන චිත්ත වීතියක්වත් වැඩ කරන්නේ නැහැ වගේ තමයි ඒක. ඒ කියන්නේ ඒ ප්‍රමුඛ වෙන්නේ නැහැ කිසිම දෙයක්. හැබැයි අර හුස්ම ටික වැටෙන්න අපිට නොදැනීම අනිත්‍යානුගත ක්‍රියාත්මක වෙනවනේ යම්කිසි ශක්ති ප්‍රමාණයක්.
එහෙමයි.
අන්නේ ශක්තිය තමයි ඇත්තම පැවැත්ම. ඒ පැවැත්ම තුර තමයි මෙයව නැගිටවන්න ඕන සිතුවිල්ල හදන්නේ, මෙයව බුදි කරන්න ඕන සිතුවිල්ල හදන්නේ.
සමහර විට අර ආයුෂ උස්නේ කියලා වගේ කියලා ඇත්තේ වැඩේ ගැතියක් වෙන්නේ නැති නේද?
මොකද මම ආයුෂ?
ආයුෂයි උස්නේ කතාවක් කියවෙන්නේ අර සමහර තැන්වල.
අර මරණය වගේ තැන්වලද?
එහෙමයි.
අර මරණය කියන්නේ මේ විඥාණයයි උෂ්ණත්වයයි එහෙම අර පේනන දන් ටිකද?
එහෙමයි.
ඔව මම එතනත් ඒ ටිකක් තෙන්නේ මූල පැවැත්මේ මේ ඔය ප්‍රමුඛතාව වලට තමයි.
ටෝටල් නිරෝධය කියන එකේ දවස් 7ක් හරි තියෙන ඒ වගේ එකකට නිකන් කිව්වත්
දැන ඒක. ඔව මම කියලා 14 උදාහරණයකට. ඒ කියන්නේ දැන් අර අපිට දැන් ඔය අපිට හිතනවනේ දැන් මේ ඔය ගැඹුරු නිින්ද වගේ තනක් ශුන්්‍යතාවය වගේ ගත්තා හේ කියලා. ඒකේ උපමාය අදහස තියෙනවා. නමුත් හොඳට බැලුවොත් ඒරේ ලෝකෙ මට්ටමින් එතන තියෙන්නේ අර ප්‍රමුඛතාව ප්‍රමුඛතා සියල්ල ටික අවම කරලා උපරිම සන්තුෂ්ත තෘෂ්ණාවේ තියෙන මොහොත කියලා ඒක.
එහෙමයි.
අර වැඩිදින් ඕන ලෝකේ උපමාවක් ඕනතර ඉතින් නිරෝධයේ පැත්තට පින්නන්න පුළුවන්නේ Taman නුණ දක්ෂය නම් උළුපල ගන්න පුළුවන්නේ. නමුත් අර උපමාව වැරද්දට අල්ලගත්තොත් වැරදි නල්ලගත්තොත් එහෙම අත්‍තරම ලෝකේ තුල හිර වෙන එක තමයි වෙන්නේ.
ඔව්. ඒ කාරණේ වරණ පැත්තෙන් ගත්තත් ඉතින් තීන මිද්දේ උපරිමයක් වගේ ගන්න පුළුවන්.
එහෙමයි. ඔව් ඒ පැත්තේ නීවරණ පැත්තෙන් ගත්තත් හරිනේ.
එහෙම.
මොකද නැත්තයි සරලම ඉතාලම සරල කතාව ගැඹුරු නිින්ද වගේ තැනක ඇත්තම කිසිම තණ්හාවක් යෙදෙනවා කියලාත් අපිට නිච්චයක් නැහැනේ. ඒ වගේ තැනක ඇත්තම මැරුණොත් එහෙම ඉතින් එහෙම අපිට ඕන හිතන්න පුළුවන් එහෙනම් ඉතින් එයා ඉපදෙන්නේ නැති මට්ටමකට කෙලස් ටිකක් අයින් කරගත්ත කියලා.
ඔව්. ඒක අර ඔබවහන්සේ කියන අර උපේක්ෂාවේ උපරිම තණ්හාව වගේ හිතන්න
බලන්නේ. ඒ කියන්නේ ගැඹුරු නිින්ද කියන්නේ මේ ලෝකයේ තියෙන උපරිම තණ්හාව තමයි.
සිහිය නැති වෙලාව වගේත් ඔය වගේම ගන්න පුළුවන් නේ ස්වාමීන්
වහන්සේ. ඕමා සිහිය නැති ඔය ඔක්කොම තියෙන උපරිම තණ්හාව.
උපරිම තණ්හාවනේ. සිහිය නැතුන.
ස්වාමීන් වහන්සේ එතන නිරෝධයෙන් එළියට ආපු තැන චිත්ත වීති වැඩ කරනවා හැබැයි පිහිටන්නේ. එහෙම කතාවක් දෙතන තියෙන්නේ ස්වාමීන්
වහන්සේ. ආ නෑ නෑ දැන් මේ රෝසමවත් කියන කතා කරන්නේ නෙමෙයි මම පොයින්ට් එක ඇද්දී උපමාව පෙන්නන්නේ.
ආහා ස්වාමීන් වහන්සේ. මයි යහපු ප්‍රශ්නේ අතර මං අලි මේ උඩින් ඇහුවේ අර මේ ආයතන නිරෝධයෙන් ඇත්තටම මට අහන්න ඕන උනේ ස්වාමීන් වහන්ස මේ මෙතන මේ මේ කතා කරන්න ගත්ත ටොපික් එකේ තව අපි ඉස්සරහට රවි මහත්තයාට මේ කතා කරන්න දෙයක් නැත්තම් මං ඒක කියන්නම් නැත්තම් මම පස්සේ අහන්නම් ඕන
රවි මම මේ තව තිනවද ගත්ත
නෑ නෑ මේ අනිත් අය කතා කරන්නේ දිහින්ද මං කතා කළේ
සත්‍යහ හරි මට දැනගන්න ඕනේ යද්දිතව මට ඒක හරියට ඒක ඇහුන්නේ නෑ මම ඉතන වචන ගැන හිම ඔප්පනේ දන්න කෙනෙක් නෙමෙයි මට මේ ඇත්තටම දැනගන්න ඕනේ රාගක්ෂය නිබ්බාණං කියලා කියන එහෙම ඒක එහෙමද කියලා ඒක
ඔතන
මේක ඉවර කරන්න පුළුවන් දෙයක්ද මේක කියන එක තමයි මට අහන්න
රාගක්ෂයෝ කියන එකයි අපි අද ඕකට සිංහල අර්ථකථනය අරන් තියෙන රාගේශය කරන්න කියන එකයි දෙකක් අපි. පාලියේ රාගක්ෂයෝ කියන්නේ එතන කරන්න පුළුවන් එක නෙමෙයි කියන්නේ වෙන එකක් කියන්නේ.
ආයිත් කියන්නේ මට ඒක පැහැදිලි වුණේ නැහැ.
මොකද රාගක්ෂයෝ කියලා කිව්වහම අපිට සිංහල නිර්වචන වලට අපි අරන් තියෙන රාගේශය කරන්න කියන එක.
අහහ.
ඔය පාලියේ ව්‍යාකරණය රාගක්ෂය කියන්නේ ෂය කරන්න කියන අර්ථය නෙමෙයි ෂය වෙනවා කියන අර්ථය.
ෂය වෙනවා කියන
ඒ කියන්නේ ෂේ වෙනවා කියලා මම අදහස් කරේ ඒක ගැඹුරු වෙන්න ගන්න. ඒ කියන්නේ ආයාසයක් දාලා කරලා නැති කරන්න පුළුවන් තරකට නෙමෙයි රාගක්ෂය කියන්නේ.
නොපිහිටීමක් වෙනවා.
ඔව්. ඒ කියන්නේ නුවණ තුල ඒක වෙන ස්වභාවයක්. දේශක්ෂය කියන්නේත් එහෙමයි. දේශය දුරු කරන්න නෙමෙයි කියන්නේ දේශය දුරු වෙනවා නුවණ තුල. මෝහය දුරු කරන එක නෙමෙයි අවිද්‍යාව පහළ වෙනකොට මෝහය දුරු වෙනවා. මොකද දන්නවද? රාගය දුරු කළොත් දුරු කරපු රාගය හමු වෙනවා.
ආ.
දේශය දුරු කරොත් දුරු කරපු දේශය හමු වෙනවා. මෝහය දුරු කරොත් දුරු කරපු මෝහය හමු වෙනවා. තේරවන්නේ?
පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හරිද? ප්‍රශ්නෙටද?
නෑ මට ඒක පැහැදිලි වුණා ස්වාමීන්
වහන්සේ. හරි. හැම එකෙන් බලන්න කොයි කියන්නේ කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං ඔය ඔක්කොම තැන් වල පෙන්වන්නේ ඒ ස්වභාවය මිසක් කරන්න කියන එක නෙමෙයි.
හරි ස්වාමීන් වහන්සේ. වෙන දෙයක්.
වෙන දෙයක් කියලා හිතාගන්න එපා හොඳේ.
ඔව් නෑ කියන්නේ ඒක කියන්නේ අවබෝධයත් එක්ක ඒක.
ඒ ස්වභාවය කියන්නේ ඔක හොඳට තේරුම් ගන්න හරිය ආයාසයෙන් ගන්න පුළුවන් ස්වභාවය නෙමෙයි කියන එක
කියන්නේ. නෙමෙයි. ඔව් හරි තේරුණා ස්වාමීනා. ඒ කියන්නේ මේක වැඩෙනකොට ඒ කියන්නේ වෙන දෙයක් කියලා මම
වැඩෙනකොට නෙමෙයි සත්‍ය ඥාණය තුල සිදුවෙන ඔය ක්‍රියාවලිය කියන්නේ.
හරි. සත්‍ය ඥාණය තුල සිදුවෙන ක්‍රියාවලිය.
කියන්නේ නුවණ පියන කෙනාට තියෙන ස්වභාවය තමයි ඔය කියන්නේ.
හත්රි සමෙන් ඔබ වහන්සේගේ වචන හරියම පැහැදිලි මට ඒ වගේ extra vocabulary එකක් නැහැ මට.
ඒකට vocabulary එකක් extra ඕනේ නැහැ සාමාන්‍ය අතුරුලින් කියන්න පුළුවන්.
නැහැ නැහැ ඔව් ඒක තමයි.
අර මොකද දැන් අපි අර academic කතා කරන වෙලාව තියෙන academic දන්න කෙනෙක් يعني academic පැත්තෙන් ප්‍රශ්න කෙවුවට පස්සේ හරියන්නේ
නැහැ. ඔව්. හරි සමෙන් තේරුවන් සමෙන්.
තේරුවන්. තව ප්‍රශ්න තියෙනවද?
සමහරවිට තේරුවන් සමෙන්යි ඔබ වහන්සේගේ දේශනාවක මම ඇහුවා සංඝාංශ දැන් අපි තණ්හාව කියන එක දැන් අපි ගාමාණින් ගොරෝසුට ගත්තොත් අපි ගෙට තණ්හා ගන්නවා දරුවට තණ්හා ගන්නවා ඇත්තටම ඔබ වහන්සේට අපිට හිතා ගන්න බැරි තරම් පෙන්වලා දුන්න මම කැමති එක ඔක්කොටම අර ආපහු කියනවා නම් මම හිතන්නේ හරි ලස්සන තැන දැන් අපිට මහපාර තියනවා කියලා අපිට ආයෙ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක මහපාර තියෙන මොහොත තියෙනවමයි බලනකොට ඒක තණ්හාව අපි දන්නේ නැති විදිහට සිවුම් මට්ටමේ මේ තණ්හාව ඇත්තනම යෙදිලා ඒතර හරි භයානක තැනක් කියලා මට නම් හිතෙන්නේ අපි තණ්හාව ෂය කරන මට්ටම බැලුවම
ඒක තමයි ඔතන තණ්හාව ෂය කරන්න බෑනේ ඔතන හරියට නුවණකින් ෂය වෙන තැනක් විතරයි ඔය උපේක්ෂාවේ තණ්හාව ගෙවන්න බෑ මොනවා කරලා
ඔයක තමයි සන්නද එතන අපිට කාටවත් හවු වෙන්නේ නැති තැනක් දැන් මොහොද තියෙනවාමයි කියලා අපිට තියෙනවනේ මතයක්
ඒක ඒ ඔක්කොම ස්ථාවර නිසානේ අපි මොහොදු වෙරලා මේ ඩෙවලොප් කරන්නේ ඊට පස්සේ මේ නාන්න යන්නේ පීනන්න යන්නේ ඔක්කොම ඒක ඇත්තනන්නේ
ඔයද මට නම් හරිම වටිනා කතාවක් වුණා මොකද අපි එතෙන්ද දන්නේම නැතුව එතෙන්ද වැටිලා දන්නේම නැතුව
ඉතින් අත්‍තරම මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ ඔන්න ඔතන තියෙන මේ බොරුව තමයි නැතුව ඊට එහා රාගදේශ පැත්ත නෙමෙයි
එහෙමයි සන ඒක තමයි එතන හරිම වටින තැනක් පොඩ්ඩක් තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් ආසයි අහගෙන ඉන්න
දැන් අත්‍තරම මෙතන වරම මම දැන් ඔය ආයතන ගැන මාමහ ප්‍රශ්නෙත් මම ටක් ගාලා පෙන්වුවේ ඔන්න ඔය ආයතන පවතිනවා කියලා කිව්වේ ඔන්න ඔය අර්ථය කියලා තමයි ඒ කියන්නේ අපේ ආයතන ස්ථාවර වෙලා තියෙන්නේ අපිට අර ඒ මොහොතේ ප්‍රමුඛ වෙන ඒවත් එක තමයි අපි ගහගන්නේ මරාගන්නේ මේ අලව ගන්න දඟලන්නේ. ඒ කියන්නේ රාගදේශ අපි ඇති කරගන්නේ අත්‍යවම තණ්හාව කියන පැත්ත නෙමෙයි. තණ්හාව මුල් වෙලා ඇති වෙන යම්කිසි සිද්ධියකට තමයි අපි රාගදේශ පැත්තට යන්න හදන්නේ. ඒ කියන්නේ පැවැත්ම නිසාම තමයි රාගදේශ එන්නේ. නැතු රාගදේශ නිසා පවතිනවා නෙමෙයි අපි.
පවතිනන්නේ ඒක තමයි සනද. එතන හරිම හරිම වටින තැනක් එතන. ලයිසනස් ගොඩක් තීන්සනස්.
ඔතනම ශ්‍රවණය කරන්නේ කරන්න. ඒ කියන්නේ මේ ඔකේ ශ්‍රවණය කරන්නේ ඒකෙන් තමන්ට එතකොට තමන් ඉන්න දෘෂ්ටිවල වැරද්ද තේරුම් ගන්න එක තමයි අතරම කරන්න පුළුවන්.
ඔව් අහනවා සන හැමදාම වගේ දේශන අහනවා සන. හොඳයි සන ගොඩාක් පිං සන.
හොඳයි තරස.
තේරුම් ගන්න නැසනස.
ඔව් කියන.
තේරුම් ගන්න. සමිනස මේ මේ
ආන්දු
බ්‍රේන් තන්නා එහෙමයි. සමිනසනස තණ්හාව ප්‍රමුඛ අප්‍රමුඛ වෙනවා. දැන් අපි මේ මහත්ය කතා කළා වගේ අපිට දැන් අර අප්‍රොම් කියන්නේ අපි අපිට දැන් මේ කොයි වෙලෙත් මේක මේ නිච්චේටම තියෙනවා කියලා දැනෙන තැනමනේ අපි මේ තණ්හාව වැඩිම ප්‍රමුඛ වෙලා තියෙනවා කියලා අපි දැන් අවබෝධ වෙලා තියෙන්නේ. ඒතකොට
ප්‍රමුඛ අප්‍රමුඛ වෙන්නේ නැහැ අයිය තණ්හාව. තේරෙනවද? විතර තණ්හාව නෙවෙයි ප්‍රමුඛ අප්‍රමුඛ වෙන්නේ. තණ්හාව නියතව පවතින එකම කුට්ටි මට්ටමට.
එහෙමයි. එයට අපිට වැඩිම තණ්හාව දැනෙන්නේ සමිනන්ස අපිට නියත බව දැනෙන තැනනේ අර දැන් ඊයේ අපි ගත් උදාහරණයට අර මේ ගත්තාම සමිනන්ස මේ අර වාඩි වෙලා ඉන්න එකයි කතාවටයි ගත්තාම අපි වාඩි වෙලා ඉන්න තැනටනේ අපිට ප්‍රමුඛ කියන්නේ තණ්හාව වැඩිපුර ඉදිරිය තියනවා කියලා දැනෙන්නේ
ඒකවල ඒක නෙමෙයි දැනෙන්නේ ඒක නෙමෙයි දැනෙන්නේ කතාව අපිට කතාවයි දැනෙන්නේ
එහෙමයි කතාව දැනෙනවා ඒ වුණාට අරක සමිනන්ස අපිට නොදැනුවත්තර අපි වැඩිපුරම වෙලා තියෙන්නේ වාඩි වෙලා ඉන්න තැනනේ සවිනන්ස නේද අපිට තණ්හාව වැඩිපුර
ඉතිරි. අයියා කියුවා දැන් මම කියන්න. අපි නොදන්නවා වුණාට කියලා කියද්දී නොදන්නව නම් ඕක කියන්න බෑ. තේරුණාද?
එහෙමයි. එහෙමයි.
ඒතකොට තේරෙනවද ඔතන නොදනොත්කම තමයි මේ දුකට හේතුව කියලා.
එහෙමයි සවිනන්ස. සවිනන්ස මට එතන අර අපි දැන් විදර්ශන සමත්යයි විදර්ශනාවයි එතනට ගත්තොත් අපි දැන් දැන් අපිට දැන් විදර්ශනාව සවිනන්ස දැන් මේ අපිට අපිට දැනෙන්නේ වැඩිපුර කතා කරන තැනනේ ස්වාමීන් වහන්සේ. අතන අපිට මේ වාඩිලා ඉන්න එක අපිට දැනෙන්නේ නැති නිසා අපිට එතන විදර්ශනාව කොහොමද උතට මේ මේව කරගන්නේ? කියන්නේ අපිට උතනට විදර්ශනාව යොදවන්නේ
කොහොමද? තේරෙනවද මේක? දැන් අපි සාමාන්‍යයෙන් විදර්ශනා කරනවා නම් අපිට ફોකස් වෙන අරමුණ තමයි විදර්ශනා කරන්න අපිට ගන්න වෙන්නේ. හැබැයි මේ විදර්ශනාවෙන් වෙන්නේ මොකද්ද? අර තියෙන ફોකස් එක අන්ફોකස් කරලා නැවත උපේක්ෂා මට්ටමට ගෙන එකක් නේ. ඒතකොට විදර්ශනාවෙන් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ රාගයක් આવොත් රාගේ ටැකල් කරන් ටැකල් කරන් ගිහිල්ලා ඒක සමනය කරලා දාන එකනේ.
එහෙමයි.
එහෙම. එතන තේරෙනවද අපි දැන් ඒ කියන්නේ අර ફોකස් නැත්නම් ඒ මොහොතේ ප්‍රමුඛ වෙන එක අල්ලගෙන විදර්ශනා කළොත් වෙන්නේ අත්‍තරම සමත වෙන්නේ.
සමත වෙන්නේ. ආ හා හා. එහෙමයි.
ඒක වෙන්නේ මොකද? කොහොමත් කුටි පිටින් තණ්හාවනම තමයි ඒක තරම් ගිහිල්ලා තින්නද?
හා.
ඒකත් තේරෙන්නේ නැහැ. මෙතන තේරෙනවද විදර්ශනාව වෙන්න නම් නුවණ කියන කෙනාට තමයි ඒ ફોකස් වෙච්ච එක බලනකොට අර උපේක්ෂාවට අහු නොවී යන්න පුළුවන් කියන්නේ.
ආහ්
ඒකයි මෙතන මේ මෙතන දක්ෂතාවය ගැන සතිපට්ඨානය කියන්නේ මේ ප්‍රමුඛත්වය ගැන අවබෝධ කරන් ඒක ප්‍රමණය කරන එකම නෙමෙයි. ඉස්සරහට ඒක පෙරුවට ඒක නෙමෙයි අත්‍තරම් වෙන්නේ. අර ඇතුළ ගැලවෙන්නේ.
එහෙමයි. එහෙමයි. අරක කලයි කියලා මේ පොඩ්ඩීම පොඩ්ඩී කියන්නේ තණ්හාවට කිසිම බලපෑමක් කරන්න බෑ සොන්නා. එතන තව
මෙන්න
කෙස් ගහක් ගැතිලෙත් නැහැ.
ඒ කියන්නේ ඒක හරියට අර හරක් පට්ටියෙන් හරකව එළියට පැන්නට පස්සේ තරක් ගාලා ආයි අරන් ඇවිල්ලා මේ මෙහෙම ගන්නකො හොඳම උදාහරණ හරක් මඩුවේ ඉන්න හරකා මේ මේ මොකද්ද තව ඝාතකාගාරේ ඉන්න හරකෙක් පැනලා යනවා එළියට. දැන් අපි මොකද කරන්නේ? හිමීට බල්ලා 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 ආයි දාස්කනවා හරක් මඩුවට.
ආව් ඒකම තමයි සවිනාසනේ. ඒකමයි වෙන්නේ. ඒවයි සරස තිරුවන් සරණයි මට ඒක පොඩ්ඩක් අවබෝධ වෙලා තිබ්බේ නෑ. ඒක දැනගන්න කතා කරේ. තිරුවන් සරණයි.
හරි නේද?
එහෙමයි සයිනස පැහැදිලි.
හරි. තවසරයි. තව ප්‍රශ්න තියනවද?
අවසර සයිනස මම ඒ කරුණ අපි අර සාකච්ඡා කළා මේ කාලකාරාම සූත්‍රේ.
ආ එහෙමයි.
ඔව් ඒකේ කියනවානේ අර තථාගතව දක්ඛා දක්ඛබ්බං. ඒ කියන්නේ දැකීම දැකීම විදිහට දැකලා දික්ඛං අඤ්ඤති.
එහෙම
අදික්ඛිනමඤ්ඤති.
එහෙම
ළඟට දක්ඛබ්බං නමඤ්ඤති දක්ඛාරං නමඤ්ඤති කියලා.
එහෙම
ඒක මත් නිකන් එහෙම හිතුණා. ඒක බලන්න පොඩ්ඩක් මේ දැන් අර දික්ඛං කියන්නේ අපි දැකපු දෙයක් මඤ්ඤණා කරනවා.
එහෙම
දික්ඛං කියන්නේ නොදකපු දෙයක්
මඤ්ඤණා.
ඒක නිකන් ඇතනත වගේ මේ දෙක.
එහෙම එහෙම
මේ දෙකම මඤ්ඤණා දෙක.
එහෙම
ඉංගකට අර දක්ඨබ්බං කියන එක හරියට අර බෝන්ස් කියන දරා ගැනීම වගේ. يعني
ආ
සත්මඤ්ඤණාවක්
නේ.
අඤ්ඤණාවක් නෑ සතාගත.
එහෙම.
ඒ ටික නැති වෙනකොට දක්ඨාරං කියන්නේ ඒ කරන කෙනා කියන කතාව තියෙදෙන්නේ නේ එතකොට.
එහෙම එහෙම.
සම්මඤ්ඤති. ඒකට හරියට ඒ යලකෙනා
දි. ඒක ලසන්ට මේ ඔක්කොම ටික කලකරාම කියලා දිනවනේ.
එහෙමයි එහෙමයි. ඒක හරි කෙටි සූත්‍රයන්නේ උනාට
ගැඹුරු. මේ නේද අරමම කියන්නේ ඕකේ මම අටුවාවේදී කියන්නේ ඕක අර පොළව සීතරද්ද හෙල්ලුණා බුදුහාමුදුරන්ගේ ওই ಗುಣ ටික කැණටි කරලා කිව්ව එකෙන් කියලා. මට මතක නැහැ හරියට ඔය මම ඒ සූත්‍ර විග්‍රහයක් අහලා දිනවා ඕක තමයි අර බුදුගුණ ඔක්කොම එකට කැටි කරලා කියපු කතාව කියලා.
ඕක අර තියනවනේ අපේ අර කාල බුද්දරක් එක
ප්‍රධාන කාරණා හතරකට අල්ලලා කියන එක නේද?
ඔච්චරයි තියෙන්නේ. ඕකේ ඉතින්
ඒක තමයි එතන මේ يعني නිකන් අර මට මතක නැහැ ඒ සූත්‍රයද මොකද්ද කියන්නේ කාලකාරාම් වගේ තමයි මට මතක.
ඕකෙන් තමයි අපේ අර කටුකුරුන් දේශායන් වහන්සේගේ මනසේ මායාව පොත තියෙන.
ආ රයිට් රයිට් හරි හරි.
ඔව් මේ මුළු එකම ඔය පදහතෙන් යන්නේ
කාලකාරාම් වලල්ල.
එහෙමයි
එහෙමයි. පරිදෙන මේ ඔය මේ සූත්‍රත් හරියටම අර ඒ කියන්නේ දැන් ඔය සාකච්ඡාත් එක්කම සූත්‍රත් ඉතින් හරියට බැලුවා නම් මට හිතෙනවා සමහරවිට අර දැරදි පැත්තෙන් අල්ලන් හිටපු සමහරවිට රතන හරියට දැන් අල්ලගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි කතා කරලා තින් ටිකක් එක්ක.
එහෙමයි. ඒකම කරන්නේ කාට හරි අහන්න දෙයක් තියෙනවා නහ.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන.
අපේ හැමෝටම මේ දැන් අර මම පෙර සාකච්ඡාවක හැව මේ අර මේ සංඛාර දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි
දුක්ඛ
දුක්ඛයයි කියන එක දැන් මේ අපි මේ කියන්නේ ලෝකෙට අයිති දුක් දෙකක් වශයෙන් එහෙම පේනවා. දැන් මේ සංඛාර දුක ලෝකෝත්තර වශයෙන් එහෙමද?
නෑ 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 එතන බලන්න සූත්‍රයේ පෙන්නනේ බුදුහාමුදුරු කියන්නේ සංකතය සහ අසංකතය කියලා දෙකක් හම් වෙන්නේ බෑ. එනේ සංකතය අසංකතය කියලා දෙයක් හම්බෙනවනේ නේ. අසංකතය දන්න කෙනානේ සංකතය හම්බෙන්නේ.
එහෙමයි.
ඒතර අසංකත ධාතුව දන්න කෙනාට තමයි සංකතය හම්බෙන්නේ. සංකතයේ ලක්ෂණ තුන තමයි උත්පාද තිතස් සංයතස්ස වය කියන්නේ. නැත්තම් සරල කිව්වොත් උත්පාද ශීතිබංග කියන්නේ සංකතයේ ලක්ෂණ තුන. පැහැදිලිද?
හොඳයි.
ඒතර මේ සංකත සංකත ලක්ෂණ තුනට තමයි දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරණාම දුක්ඛ කියන එක නිර්වචනය කරන්නේ. එතන ඇත්තම දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරණාම දුක්ඛ කියන එක හම්බෙන්නේ සංකතය දන්නවනම්. සංකතය දැනගන්න නම් අසංකතය හම්බෙන්න ඕනේ. අසංකතය හම්බෙනවා කියන්නේ නුවණස තියෙන්න ඕනේ. නැතුව ලෝකේ පැත්තෙන් ওই දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරණාම දුක්ඛ පෙන්නනවා කියන්නේ සම්පූර්ණයම ලෝකේ පැත්ත. ඒකට අර සංඛාර දුකවත් දුක්ඛ දුක්ඛවත් විපරණාම දුක්ඛවත් කියන එක හරියට නිර්වචනය වෙන්නේ නැහැ.
එහෙමයි අපි. හරි මම දැන් මේ සාමාන්‍ය දැන් මේ එතකොට අපි ලෝකේ දැනෙන අපිට දැනෙන දුක කොහොමද විග්‍රහ කරන්නේ?
ඒ හොඳ ප්‍රශ්නයක්. මං අහන්නම් කොහේනම් ලෝකෙ තුල දැනෙන දුකක් කියන්න බලන්න.
ලෝකයේ තුල දැනෙන දැන් අපිට
උදාහරණයක් මොනවානේ?
හරි මානසික වශයෙන් හරි දැනෙන්නේ.
මානසික දුකක් කියන බස්.
අපි දැන් හිතන දෙයක් අපි අපිට ඕන විදිහට දෙයක් නොවෙනවා නම් ඒ වගේ
අපි මම කියන්නේ අපි ඒක උදාහරණයකට ගත්තා නම් එතකොට ලේසි අපි නිකන් හිතමු මට ඕන කේක් එකක් කන්න හම්බෙන්නේ නැහැ වගේ
එකක්. ඔව් එහෙම වගේ.
හරි දැන් මට ඕක හොදට හිතලා කියන්න. ඕකට මනසට බෙහෙත් කරලාද හරියන්නේ නැත්නම් Tamanට ඕන කේක් එක ගෙනාවද්ද Tamanගේ මනස සූපත් වෙන්නේ?
අපි දැන් ඕ හරි හිතන එක ලැබුණොත් අපිට සතුට එනවා. ඒ කියන්නේ බාහිරින් මේ
ඉතින් මේක මානසික දුකක් දෙන්නේ නැත්නම් භෞතික පැත්තෙන් ආපු දුකද තියෙන්නේ?
ඔව් භෞතිකයක් ගැන අපි හිතලානේ හිතපු නිසා නේද අපි හැමෝම එහෙමද?
නැහැ ඒක තමයි. දැන් මානසික දුකක් කියලානේ කිව්වේ. නමුත් උතන මානසික දුකක් පේන්නවත් නැහැ නේද?
ඔව් නේ.
ආයි භෞතිකයේ පැත්තෙන් තමයි ඔකට සුවපත් බව හැමෝම. ඒ කියන්නේ ඕක ඇත්තට මානසික දුකක් නෙමෙයි.
එහෙමයි
හා අපේ හොඳට බලන්න හිතලා ඔය මානසික දුකක් කියලා තියෙන හැම එකම බාහිර භෞතික සම්බන්ධ වෙලා නෙමේද මේ තියෙන්නේ කියලා. එතකොට මනසර මොකක්වත් කරලා වැඩක් නැහැ. ආයි භෞතිකෙම තමයි පිරිසරණ
තියෙන්නේ.
ආහ්. ඒ අර්ථයෙන් හොඳට බැලුවොත් එරේ මේ ලෝකේ කාටවත් මානසික දුකක් කියන එක හම්බෙලා නැහැ.
ආහ්.
අන්තිමට අපි ඔය ඔක්කොම කතා කරලා තියෙන්නේ අර කායික පැති දුකම තමයි. එක එක නිර්වචන වලින් මානසික දුක කියන.
එහෙමයි. හරි හරි.
ඒක හිතලා බලන්න. ඒක හොඳ ප්‍රශ්නයක්.
අරියා
නම්තෝ. එතකොට ටිකක් තේරෙයි කතාව.
ඒ එම යපම් ආවෝම් ඉනෝපෙහොන්.
ඉරවතරයි.
ඉරවතරයි.
එතන ස්වාමීන් වහන්සේ අපිට දැන් කෙනෙක් මැරුණොත් එහෙම අපි ඕක මේ එතන ශෝක කරන්නේ ඇත්තටම යාව අපිට නැවත කණෙන් අහන්නත්ද ස්පර්ශ කරන්නත්ද හැට පේන්නෙත් නෑ කියන මට්ටමෙන්නේ. ඒ කියන්නේ ඔය ඉන්ද්‍රියන් ඒක තෝරන ගමන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඒ ටික නිසාමනේ අපිට
අපි ඔය මානසික දුකයි කියලා කියන්නේ මේ. ඒ කියන්නේ අපි මනෝ ගහන් ඉන්නවා වගේ කතාව කියන්නේ. මනෝ ගහනකොට අපි හිතන්නේ ඇහෙන් කනින් ආරෙන් දිවෙන් ශරීරයෙන් අපිට රූපද ශබ්ද ගන්නවා ස්පර්ශනේ. ඉතින් එතකොට ඒක මනෝ ගහන් ඉන්නවා වගේ පේනකොට යා ඇත්තටම මුක්ති දින්නේ භෞතිකය හරහාපු ස්වභාවයක්. ඒතරින් භෞතිකයෙන්ම තමයි පිළිසරණ දෙන්නේ.
තිරුවන් සරණයි ස්වාමිනාංශ. අර උපාද තිති බංග කියන එක පොඩ්ඩක් ආ විග්‍රහ කරලා දෙන්න පුළන්ද?
ඒ පුළුවන් නම් විග්‍රහ කරන්න. හැබැයි විග්‍රහ කරමු ගමන් අහුවෙන්නේ මේ උපාද තිති බංග කියන එක නම් නෙමෙයි ඈ. මම නෑ කියන්න. ඒ කියන්නේ දැන් උපාද කියද්දී අපිට එන සාමාන්‍ය නිර්වචනය තමයි යමක හට ගැනීම කියන එකනේ.
ඔව්.
අර යමක හට ගැනීම කියනකොටම අපිට අදහසක් තියෙනව නේද? ඒ කියන්නේ ඒක හට ගන්න මොහොතකට කලින් එහෙම එකක් හට අරගෙන නැහැ කියලා.
හට ගන්න මොහොතකට කලින් එහෙම එකක් හටගෙන නැහැ කියලා. ඔව්.
එතකොට එතන එහෙම ගත්තොත් ඒ දේ හට ගන්න කලින් සංකාර දුක හම්බෙන්න බෑ නේද?
බෑ.
ඉතින් එහෙම වුණොත් ඒක හට ගන්න කලින් නිවනකනේ තිබිලා තියෙන්නේ.
ඔව්.
එහෙම වෙන්න බෑනි.
බෑ.
එනවාද? ඒකයි ඔතන මම නිකන් සරලව කිව්වොත් ඔතන දුක්ඛ විපරණාම දුක්ඛ වලට වඩා නුවණ තුලට අහුවෙන්නේ සංකාර දුක. දුක්ඛ දුක් විපරණාම දුක් කියන්නේ සංකාර දුක ඇතුලේ යෙදෙන එකක් මිසක ලෝකයාට හම්බෙන්නේ ඔය දුක්ඛ දුක් විපරණාම දුක් කියලා එකක් තමයි. හැබැයි ඒක බුදුහාමුදුරුව වෙන්න පුදුම නෑ නෙමෙයි. ඒක අපි අරගන්නේ කැඩලා දිනලා යන දුකයි නැත්නම් ඔය මොනවාරි දුක්ඛ දුක් කියදී ඇඟට මේකනේ වේදනාවක් හරි නැත්නම් විපරණාම දුක් කියදී තියෙන දේ වෙනස් වෙන එකකට දුක හරි කියලා ගන්නේ මේ ලෝකෙ මට්ටමේ. ඒක ඇත්තම දුක්ඛ දුක් විපරණාම දුක් කියන නිවැරදිව ගන්න බෑ. ඒක සංකතය දන්න කෙනා දන්න එකක්. ඇත්තම සංකත ධාතුව හම්බෙනකොට හම්බෙන සංකාර දුක. ඒ සංකාර දුකෙන් හැදිච්ච ලදරෝ දෙන්නේ තමයි දුක්ඛ දුක්ඛ විපරණාම දුක් කියන්නේ. ප්‍රමුඛ වෙන්නේ සංකාරය.
ඔව් දැන් දුක්ඛ දුක්ඛ විපරණාම දුක සංකාර දුක කියන එකටමද එතකොට උපාද තිති බංග කියන්නේ. එහෙම
නෑ. එතන පෙන්වන්නේ සූත්‍රය පෙන්වන්නේ ඒ කියන්නේ උත්පාද ලක්ෂණයට එක දුකක් මේ දාලා තිනවා. බය ලක්ෂණයට තව දුකක් වෙනවා. තිති ලක්ෂණයට තව දුකක් වෙනවා. හැබැයි ඒ නිර්වචනය කළාට අපි නිර්වචනය කරන්න යනකොට ඒ විදිහට නිර්වචනය කරගන්න බෑ.
ඕ දැන් ඒක ඔතන දැන් තේරෙන්නේ නිකන් අර උපදුනා පවතුනා නැති වෙලා ගියා වගේ ස්වභාවයක්.
ඔව් එහෙම ගත්තාමනේ අර එන්නේ අර විදිහට. ඒ කියන්නේ ආයතනයක් හතරෙන් ඊට පස්සේ නිරුද්ධ වෙනවා කියලා ගන්න ඔය අරතවලු.
ඔන්න හරිය. ඒක තමයි
මට. එතකොට සංකාර දුක එක තැනක තියෙනවා තව දෙතනක නෑ. ඇයි ඉතින් උත්පාදන කොට සංකාරයක් තියෙන්න බෑ?
තියෙන්න බෑනේ.
බැහැ උඩ සංකාරය තියන්න බැහැ. ඒතර අර පිටස්ස කැල විතරයි සංකාරය තියෙනවා කියලා අපිට තේරෙන්නේ. නිකන් උඩින් බලනකොට පැවැත්ම කියලා හම්බෙන්නේ මැදනේ.
ඔව්.
හැබැයි හොඳට බලුවම තේරෙයි දෙපැත්ත කියන්නේ පැවැත්ම තුල හම්බෙන එකක් කියන එක.
ඔව් මැද තමයි සංස්කරණ දුක කියන්නේ.
අර ඕදාරිකව ගත්තොත්. හැබැයි සාසනීය අර්ථෙන් ගත්තොත් තේරෙයි උත්පාද බංග කියන දෙපැත්ත දෙතනම සංකාර දුක හැම තියෙනවා කියන එක.
කියලා කියලා.
ඒකයි අර සබ්බේ සංකාරානිච්චා කියන දන්නට පෙන්නන්නේ. ඒක පැහැදිලි කරන්න ගිය ගමන් ලෝකෙට තමයි එන්නේ කියලා.
හරි හරි හරි. මට දැන් තේරෙනවා. හරි.
අර මානසික දුක ගැන ඉස්සරහ කතා කරපු වෙලාවෙ එතකොට මේ මානසික පැත්තෙන් දුකක් හටගෙනව නැද්ද? හරි දුක
හටගෙනම නැහැ නෙමෙයි අපිට මානසික දුකක් ගැන අදහාවක් ඇත්තෙම නැහැ.
මොනවාද එතකොට සමන මානසික දුකක් කියලා එතකොට
එතකොට ඉන්නේ මානසික දුක අහුවෙන්නේ සත්‍ය ඥානය තුළ විතරයි කියන්නේ. ඉගෙන extra මානසික දුක් කියන සංකරණය සංස්කාර දුක හම්බෙන්නේ නුවණ තුල.
ඔව්. එතකොට සොන්ස දැන් මනස කියන්නේ විඥානෙම නේ.
නෑ නෑ ඒ මානසික දුක නෙමෙයි. ඔය අපිම අදාපි විඥානය කියලා හඳුන්වන එක extra අපිට විඥානයක් විඥානය කියන එකෙන් අපි අද කරලා තියෙන එකම දේ කියන්නකෝ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ටික විඳින එකම නෙවයි. එනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන භෞතික ටික විඳින්නනේ අපි විඥානය ආරම්භ තියන්නේ අද.
ඔව්.
එතකොට එතන ඇත්තම විඥාන මට්ටම අපිට හම්බෙලා නැහැ නේ ඇත්ත විඥාන මට්ටම.
ඔව් ඇත්ත විඥාන මට්ටම හම්බෙලා නැහැ.
අන්නේ ඇත්ත විඥාන මට්ටම යම් දවසක හම්බුනොත් තේරෙයි මානසික දුක.
ප්‍රශ්න එම් බැලුවොත් දැන් මානසික දැන් අපි ලෝකෙ මට්ටමෙන් ගත්තත් මානසික දුකක් මානසික එතකොට බැලුවොත් ඔක්කොම බාහිරින් හැම එකම අටගෙන දෙන්නේ. ඒක මනසක්. මනසකට පණවන්න බැරි කිසිම දෙයක් මනසකට පණවන්න බෑ නේ මොනොත්.
ඒ කියන්නේ පණවන්න බෑ කියන්නේ
ඒ කියන්නේ අපි දැන් හැම එකක් ගත්තොත් දැන් අපිට මොන හරි වේදනාවක් හරි දැනීමක් රැසීමක් කර හැම එකම දැනෙන එක මොන දෙයක් ගත්තොත් මේ අන්තිමට අපි මනසින් දැනගන්නවා කියලා නේ ඉන්නේ.
නෑ මනසින් දැනගන්නවා කියලා කියන්නේ ඒකයි මම කිව්වේ. දැන් මානසික මෙතන මෙහෙම ගන්නකෝ. මෙතන පොඩක් තේරුම් ගන්න තැනක් තියෙනවද? මානසික දුකක් නම් හම්බ වෙන්නේ ඒකට භෞතිකයෙන් පිළිසරණක් අරගෙන සුවපත් කරන්න බැරි වෙන්න එපයි මානසික දුක.
ඔව් ඔව්
මානසික දුකක් නම් ඇත්තම අපිට හම්බ වෙන්නේ මේ මානසික දුක භෞතිකයෙන් නැත්තම් බාහිරින් පිළිසරණක් කරලා මේ සුවපත් කරන්න බැරි වෙන්න ඕනේ.
ඔව් ඒක තමයි මාස් කරපගේ මේ බැලන්ස් වෙන ඇසට මානසික
කොට ඒ අර්ථයෙන් නෙවෙයි තියෙන බාහිරින් හම්බ වෙන්නේ. ඔව් ඒක අපි මානසික දුකයි කියලා නිර්වචනය කරන් තින්නේ ඇත්තම බාහිර තියෙන භෞතික දුකක් නෙමේද මනස පැත්තෙන් අරන් තින්නේ. ඇත්තම මෙතන මානසික දුකක් තිබිලා නැහැනේ.
ඔව් සපක්
කුණා මානසික නිකන් ගේට් එක පිළිද ක්‍රියාත්මක වෙලා තියෙනවා. අර නිකන් අර මේ தත්ත්වයේ අරන් ඉන්න. ඒකයි මං කිව්වේ අපිට මානසික සුවයක يعني මානසික මනස තුල අපි පැවැත්ම ඉන්නේ. ඒ පැවැත්ම තමයි අල්ලගන්න අමාරු.
ආ හරි හරි පැවැත්ම තමයි එතන තියෙන්නේ.
ඔව් ඒකනේ මනස හැමදෙස්සෙම ඕන දෙයකට මේ රෙඩි මේඩ් ඉන්නේ.
පැදලිසෙ. ඒක
තමයි.
අපේ අම්බරේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔව් කියනවා.
ඔව් දැන් මේ ආර්යසනික මාර්ගයේ දැන් අපි අපේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන එක ඒතර සම්මා විමුක්තිය සම්මා ඥාන සම්මා විමුක්තිය සම්මා සතියෙන් සම්මා සමාධියෙන් පස්සේ දාලා තියෙන්නේ යම් කිසි දෙකින් දැන් අවහන්සේ කියන විදිහට මේ ඥානය කියන එක විදුසුන් නුවණ කියන එක නැත්නම් අපිට මේ අර අර ඒ කියන්නේ ආගතෝ ඉමන් සද්දම්මන් මේ ධර්මයට පැමිණියා කියන එකට පත් වෙන්නේ යම්කිසි විදිහක මේ සම්මා සති සම්මා සමාධි කියලා කියන්නේ අතරම ඥාන හතරනේ. ඒ කියන්නේ ඥාන හතර වැඩි කෙනෙකුට පමණද සම්මා ඥාන කියන එක.
නෑ නෑ එහෙම එකක් නෑ. ධ්‍යාන කියන එක අර්ථ කිහිපයකනවා. දැහැනක ඉන්නවා කියද්දි ඒක ත්‍රිපිටකේ ඉඳිගා ඉන්න අර දැහැන් කරන එක අර නිර්වචන තියෙන පොඩක් එවුවනම් හරි. ඒක එකක් තියෙනවා මේ මම අයියා දැමුත් මම කියනනම් ඒ දැහැන කියන එකේ අර්ථයක් තියෙනවා දහණය කරනවා කියලා අර්ථිකුත්. ඒක මේ පෙළේපෙනවා දහණය කියන අර්ථයෙන්. ඔය දහණය කියන අර්ථය ඇත්තරම හමු වෙන්නේ නුවණ තියෙන කෙනාට. දැහැන් කරනවා කියන ධ්‍යාන කරනවා කියන එක ලෝකිනාටත් හම්බ වෙනවා. එයා ධ්‍යාන කරන්නේ සමතයට. දැහැන් කරනවා කියලා දහණය වෙන්නේ විදර්ශනාවට.
නෑ නෑ මම ඒ වචනේ අර්ථය නෙමෙයි කියන්නේ. දැන් සම්මා සමාධි කියන එක සම්මා සමාධි කියන එක විග්‍රහ කරලා තියෙනවද සරියුත් හාමුදුරුවෝ? එහෙම ඒක සූත්‍ර ගණනාවකම තියෙනවානේ, ප්‍රථම අධ්‍යාන, ද්විතීයික අධ්‍යාන, තෘතීයික අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියලා.
ඔව් ඒක හරි, ඒක හරි. මම ඒක තමයි මම කිව්වේ. ඔතන ඔය ධ්‍යාන කියන වචනය ලෝක සම්මතය තුල තියෙන්නේ සමතයට. ඒකනේ දැන් අපිට හිතෙන්නේ දැහන් ටික වඩන් යනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන එක වඩන්න ඕනේ කියලා. නමුත් මම ඒකයි දැන් ඒ වචනාර්ථය වෙන්නේ ධානය කියන්නේ දවාහරණාර්ථෙනුත් ධාන කියනවා. එතකොට ඒ දවාහරණාර්ථයෙන් යනකොට ඔය විදිහට දැහන් කරනවා කියලා, ඒ කියන්නේ ශුෂ්ක විදර්ශන නැත්නම් ප්‍රඥා විමුක්ත රහතුන් වහන්සේලා ඔය විදිහට දැහන් කරලා නෙමෙයි යන්නේ. ඒ කියන්නේ ඔය විදිහට භාවනා කරලා සමාධිය නෙමෙයි යන්නේ. ඒගොල්ලෝ යන්නේ ධානය තුලේ. එතකොට ඒගොල්ලන්ටත් සම්මා මේ සමාධි කියන එක හම්බ වෙනවා. මහාවර්ගයේ විමෝක් කතාවල මේක අන්තිමට බලන්න ජායති කියලා මේ ජායති කියන අර්ථයෙන් තියෙන්නේ ධ්‍යාන විමෝක්ෂය නම් කවර දෙයක්, ඒ කියන්නේ ධ්‍යානය තුළින් ලබන විමුක්තිය නම් කොහොමද කියන එක විස්තර කරලා තියෙන්නේ. එතන අන්තිම ඡේදෙක බලන්න ජායන්ති, ජායන්ති ජාපේති කෙලසුන්‍ය ඥානකල දහමුදු දැවෙන කෙලසුමුදු දනි, කියන්නේ දැවෙන කෙලසුන් කියලා අහුණා නේද?
ආ එහේ එහේ එහේ
අන්න එහෙමයි. ඒක දැවෙනවා කියන අර්ථය ඇතුලේ තමයි ඥානය කියන එක හැදෙන්නේ.
ආ
ආ අර කියන්නේ අර මම මතක නැත්තර මේකට කියන වචන දෙක අර ලස්සන උදාහරණයක් තියෙනවා මේ දී කපනකොට එක අතකින් වී අල්ලලා අනිත් එකෙන් කපනවා වගේ තමයි සමතය කියන එක මුල් කරගෙන විදර්ශනාවෙන් කපනවා කියන එක කියලා. ඔය සමතයටත් දැහැණ එනවා විදර්ශනාවටත් දැහැණ එනවා. එතන තියෙන අර්ථය තමයි තේරුම් ගන්න තියෙන හැඟීම. සමතයකින් දැහැණ වඩන් ගියොත් එහෙම නුවණක් නැතුව කෙලින්ම හිර වෙන්නේ නිවසඤ්ඤාන අසඤ්ඤාන කෙරවලට. නුවණත් එක්ක දැහැණ කරොත් අනිවාර්යෙන් මේ අර කිව්වාගේ ඉමං සද්දම්මං එලා ආගතෝ ඉමං සද්දම්මං කියන දණ්ඩ එනවා.
දැන් මම මේ තේරුම් ගන්න මහන්සි ගන්නේ දැන් මේ අතර සම්මා ඥාන කියන එක දැන් අතර සම්මා ඥාන කියන එක ආර්ය ඥානය හැටියට ගත්තොත් එතකොට සම්මා ඥානය ආයතන 6 හරහා කෙනෙකුට ලබා ගන්න බෑනේ දැන් අපි සාකච්ඡා. එතකොට එහෙමනම් ඒක යම්කිසි ප්‍රමාණයකට ආයතන හා ඉක්මවාර අර සේ ආයතනේ වේදිතබ්බේ වගේ සූත්‍රවල කියන විදිහට. එතකොට ප්‍රඥා ආයතනය කියන්නේ අනුමාන වශයෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන් කෙනෙකුට වැඩෙන්න.
ඔව්. මේකේ මේ ආයි පොඩ බාන මැසේජ් බොක්ස් එකේම ඔය කැලලක් දාලා තිබ්බා. ඒ කියන්නේ සෝතාපන්න පලාශ්‍රණේ 7 වෙනි ඉන්ද්‍රිය ඉපදෙනවා. ඒ ඉන්ද්‍රිය තමයි රහත් වෙලා පිරිනම් පානකම් මේ ගෙනියන්නේ.
ආ
හා ඉන්ද්‍රිය විභංගය ඔක කියලා කියනවා. සූත්‍ර වල තියෙන එකේම ඒ කියන්නේ ඩීටේල් එකනේ ඉන්ද්‍රිය විභංගය වල ඉන්ද්‍රිය ටික ඔක්කොම පෙන්නවා.
එහේ. දැන් එතකොට මම ඕකටම සම්බන්ධ එකක් දැන් බුදුහාමුදුරුව අපේ කොණ්ඩඤ්ඤහාමුදුරුවන්ගේ අවබෝධය විස්තර කරන්නේ වචන දෙකකින් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන්නේ. එතකොට අපි සාමාන්‍ය අපේ වචන වලින් අපි වැරදියට මේක තේරුම් අරගෙන ඉන්නේ මේ සමුදය වෙන හැම දෙයක්ම නිරෝධ වෙනවා කියන එක. නමුත් දැන් අපිට අලුත් විදියට මේක හිතන්න වෙනවා. ඒ කියන්නේ නූපදිච්ච මේ ඒ කියන්නේ අතරම නිරෝධ ධම්මං කියන එක නූපන් නීපදීමක් ගැන අනුත්පාදයේ ගැන අපි කතා කරනකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත් හැම දෙයක්ම නූපන් දෙයක් කියන එකද කියන්නේ.
ඔව් ඒකත් හරි. හැබැයි ඒක හුඟක්ම වටින්නේ මේ කියන්නේ නිරෝධය දන්න කෙනාට හමු වෙන්නේ සමුදය කියන එක. ඒ කියන්නේ සම්බන්දා නිරෝධ ධම්මන්ති කියන නෝණ තියෙන කෙනාට යංකින්ච සමුදය ධම්මන් කියලා සවහය හම්බ වෙනවා.
ඔව් ඉතින් නිරෝධ ධම්මං කියන එක පිළිබඳ අපිට හම්බුනේ දැන් සාමාන්‍ය ඒ අනුමාන ඉන්ද්‍රිය ඥානයක් වුණත් ඇති කරගන්න පුළුවන් නූපදීම කියලා දැන් ඇත්තටම
ඉන්ද්‍රිය ඥානයකින් හටගන්නේ නූපදීම කියන එකත් ඉපදිනවා කියන බවට. ඇයි දැන් නූපදිච්ච එක කතා කරන්නේ නූපදිච්ච බව ඇති තියෙන හින්දානේ.
හරි. එතරත් පොඩි සියුම් වෙනසක්.
ඒක සියුම් නෙවෙයි, ඒක තමයි ගැඹුරම කෙලෙස.
ආ ඔව් ඔව්
අර කියන්නේ චිත්තේන නියති ලෝකෝ කියලා පෙන්න තැන්වල පෙන්නන්නේ. ඕකම තමයි නියත බව.
එතකොට එතන දැන් අපි අනුත්පාදේ කියන වචන වලින් කියන එකෙත් අපි හිතන අනුත්පාදය නොවෙන්න පුළුවන් ඔය කියන එක.
අනිවාර්යෙන් අපි අනුත්පාදයි කියලා වචනේ ගන්නවා කියන්නේ උත්පාදනය. ඒ කියන්නේ මේ කියනවා අනුත්පාදය තමයි අසංකතේ ස්වභාවය, උත්පාදය තමයි සංකරණේ ස්වභාවය කියලා. ඒ කාර්යයට මේ වගේ මනේ උදාහරණයක් නැහැ. මේ මල්ල හිස් කිව්වහම අපිට නිකන් ලෝක සම්මතේ නම් තේරෙනවා මේ මල්ල ඇතුලේ මොනවද නැහැ කියලා. හැබැයි හොඳට හිතන කෙනෙක්ට තේරෙන්නේ නැද්ද හිස් බව මල්ලේ තියෙනවා කියලා?
ඒ.
අනේ මේ වගේ එක. අනුත්පාදය කියනකොට ඒ අනුත්පාද බව පවතිනව නේද?
ඒ. ආ හරි. හොඳම අනේ පින් හබ්දරේ සමාරින්ද මේ ප්‍රශ්න වැඩි අහනවට.
ආ නෑ ඒක ප්‍රශ්න නෑ, ප්‍රශ්න අහන්න නේ කොහොමද ඉතින්? ප්ලැට්ෆෝම් එකද මේ?
අවසරයි.
හරි දරසන.
ඉතින් සමිනාද ලෝබත්තර ලෝකේ ඉන්ද්‍රියික ඔක්කොම දැම්ම මැසේජ් බොක්ස් එකට.
ආ ඒ ටික දාලා තින්නේ. ඕනම් බලන්න මේ මැසේජ් බොක්ස් එකේ තියෙනවා.
ආ හොඳයි හම්බුනේ.
හරි.
මේ තව කෙනෙක් කවුරු හරි ප්‍රශ්න අහනකම් මට මේ දැන් අර අර මූලපරියාය සූත්‍රයේ දෙවෙනි අවස්ථාවේ දැන් අර සංජානාති අභිජානාති පරිජානාති කියන වචන තුනක් පාවිච්චි වෙනවානේ. එතකොට දැන් ඇත්තටම සංජානාති කියන එක අපි සාමාන්‍යයෙන් ඒ ඉන්ද්‍රිය හරහා දැනගන්න දේවල් එකට. ඔතන අභිජානාති කියලා කියන්නේ ඇත්තටම ඔය කියන විදිහට ඒ ඉක්මවාපු සේක පුද්ගලයාගේ දැනීම. එතකොට ඒ සේක පුද්ගලයාගේ දැනීමත් ඇත්තටම මේ පරිජානාති නෙමේ. කියන්නේ සරු සම්පූර්ණ නැහැ. එතකොට
නෑ, එතන පොඩි වෙනසක් තියෙනවා හැබැයි. ඒක මේ වගේ එකක්. ඒ කියන්නේ දස සංයෝජන ගත්තොත් ඒක පොඩක් හොඳ දැනක් හැබැයි අහපු එකක්. දස සංයෝජන වල සක්කායදිටි විචීසා සිලව ප්‍රනාස කාමරාග මොඩික රූපරාග රූපරාග මනුද්දච්ච අවිජ්ජා කියලා 10ක් පෙන්වන්නේ පිළිවෙලට 1 න් 10ට. ඔතන දැන් මම නිකන් අර්ථයක් අහනවා. දැන් අපිට මෙච්චර කල් තිබ්බා කියන්නකෝ එක මිනිස්සෙක් සම්බන්ධ යම් කිසි දෘෂ්ටියක්. ඒ කියන්නේ අපිට යම් කිසි අදහසක් තිබ්බා යම් කිසි දෙයක් ගැන කියලා හිතන්න. එහෙනම් දැන්ට මම අහගත්ත දේවල් වලින් මට දෘෂ්ටියක් තියෙනවා මොන හරි දෙයක් ගැන. අපි ගමු කොරෝනා. දැන් කොරෝනා සම්බන්ධ අපි හැමෝටම තියෙනනේ යම් දෘෂ්ටියක්. දැන් අපි සෝෂල් මීඩියා වලින් අහලා, එක එක්කෙනාගෙන් අහලා, ටීවී එකෙන් පත්තරෙන් බලලා. දැන් ඔය කොරෝනා සම්බන්ධ අපි දන්න දෘෂ්ටිය හරියටම හරින්නේ දැන් මේ මේ මොහොත ගැන කතා කරනකොට. අපි දැන්ට දන්න දෙයම නේද කොරෝනා කියලා අපි ඉතින්
ඉන්නේ.
එහේ දැන් අපි ඇත්තම කොරෝනා එක දැකලා නෙමේ දෘෂ්ටියට ආවේ. අපි ගත්ත දෘෂ්ටිය තුලින්නේ කොරෝනා හරි කියලා දැන් අරන්
තියෙන්නේ.
යම් දවසක මම අහන්නේ ඔය තියෙන අපේ තියෙන මේ කොරෝනා සම්බන්ධ දෘෂ්ටිය 100%ක් වෙනස් වෙන්න නම් මම මොකක් හරියටම තේරුම් ගන්න ඕනේද? උපමා හැටියට.
ඔව්. මම තේරුම් ගන්න ඕනේ දැන් මේ මේට විරුද්ධව එක සිද්ධියක් හරිද? අපිටම කොරෝනා අපේ පිළිබඳ දැන් අපේ තියෙන මේක වැරදි වෙච්ච එක තැනක්. ඒ කියන්නේ ඒක උදාහරණයකට කියනවා දැන් දැන් අපි ගුරුත්වය ගැන කිව්වොත් ඇපල් ගෙඩියක් වැටෙනකොටම උඩ ගියෝතින් අපි ඕක අන්න මේ අයින්ස්ටයින්ගේ නිව්ටන්ගේ තියරි එක වැරදි කියලා කියනවා නේ.
ඔව්.
ඉතින් ඒ
හැබැයි ඒක මෙහෙම ගත්තනම් හැබැයි දැන් ඒ කිව්ව එකේ හැටියට ආයි අපි දන්න දෘෂ්ටිය තුලින් නේද වැරද්දක් හම්බෙන්නේ?
අපි ඒ
කියන්නේ දැන් අපි 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 එකතු කරගත්ත දත් වලින් දැන් කොරෝනා කියන එක මේකයි කියලා හිතාගත්තා හරියද?
ඒ
ඉතින් දැන් වැරද්ද ඉන්නේ කොරෝනා සම්බන්ධ අමුතු සිද්ධියක් සිද්ධ වෙලා.
හරි.
හැබැයි දැන් මම කොරෝනා කියලා නිර්වචනය කරගත්ත එක මත ඉඳගෙන නේද ඒක වැරද්ද කියලා ආයි අපි ගන්නෙ?
ඒ
පැත්ත නෙමෙයි මම කිව්වේ. දැන් මෙතන මම ඒකට කියන්නම් කිය අදහස අපේ තියෙන දෘශ්‍ය 100%ක් වෙනස් වෙන්න නම් මම කොරෝනා එක සම්බන්ධ 100%ක් හරියට දැනගන්න ඕනේ. මගේ දෘෂ්ටියෙන් කොරෝනා ගැන නෙමෙයි ඈ. කොරෝනා සම්බන්ධ 100%ක් දැනගෙන දෘෂ්ටියට එන්න ඕනේ අනිත් පැත්තට.
ආ හා හා. එතකොට ඒක
අන්න ඒක දැන් දසංගේජයට ගත්තොත් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න පුළුවන් කියලා කොහෙවත් නැහැ නේ. විචිකිච්ඡා සීලපද ප්‍රමාස දුරු කරන්න බැරි දුරු වෙනවා.
ඒ.
එතකොට බලන්න මම කියන උදාහරණයක් අවිද්‍යාව කියන්නේ සත්කාය කියන එකට සමාන ස්වභාවයක්. සත්කාය කියන්නේ අවිද්‍යාවට. එතකොට ඒකත් එක්ක දැන් හිතන්න සත්කාය සහ සත්කාය දෘෂ්ටිය කියන උඩ සම්බන්ධයක් පේනවද?
පේනවා.
ඒ කියන්නේ මොකද? සත්කාය සම්බන්ධව තියෙන දෘෂ්ටිය තමයි සත්කාය දෘෂ්ටිය.
එහේ.
ඒක දැන් කොරෝනා එක සම්බන්ධ අර දෘෂ්ටි කතාව වගේ සත්කාය දෘෂ්ටිය කියන එක හරියටම ගැලවෙන්න නම් අපි මොකද්ද හරියට 100%ක් දකින්න ඕනේ?
ඇත්තම සිද්ධිය දකින්න ඕනේ කියන්නේ.
ඒකනේ දැන් අර අර මං දෙන්න උදාහරණයකට සත්කාය 100%ක් දැක්කොත් සත්කාය දෘෂ්ටිය පිටිපස්සට ගැලවෙනවා.
එහේ.
ආ එතකොට ඔය සෝතාපන්න වෙනවා කියන්නේ අවිද්‍යාව 100%ක්ම තේරෙන තැන. ඒ කියන්නේ අවබෝධ වෙලා මඟ පූර්ණ වෙතර නෙමෙයි. කෘත්‍ය කෘතඥාන නෙමෙයි. සත්‍ය ඥාන. ඒ කියන්නේ අවිද්‍යාව 100%ක් පිරිසිඳ දකින්න එක.
එතකොට හැමෝටම දැන් මෙහෙමද දැන් අවිද්‍යාව අර දසයෝජන වල අන්තිමේකනේ අවිද්‍යාව
කියන්නේ.
ඔව්. එතකොට දැන් එයාට අපිටම 125ක් අපිට දැනට තේරෙන හැටි අපේ ගණනය හැටියට බැලුවාම සෝවාහේ කියලා 125ක ප්‍රමාණයක් නේ නැති කරගන්න ඒක 175ක් අවිද්‍යාව.
30ක් නැති වෙනවා. 30ක් නැති
වෙනවා. ඔව් 30ක් ඔව් 30ක්. එතකොට 30ක් නැති වෙනවා කියන්නේ 170ක් එයාට තියෙනවා කියන එකනේ.
170ක් තියෙනවා. නමුත් ඒ 170ත් පරපත්‍ය රහිතව දුර වෙනව නේද?
ආහහා.
ඒ කියන්නේ මොකද්ද? එයා කෙලවර හරියටම දැකලා ඉවරයි. ඒ කියන්නේ අවිද්‍යාව පරිපූර්ණයෙන් දැකලා ඉවරයි. මම කියන්නේ ගමන අවසන් කියන එක නෙමෙයි. ගමන අවසන් කරන්න ඕන මඟ සලකුණු ටික හරියටම තමන්ගේ හොණින් දැකලා ඉවරයි.
ආහහා.
ආහහා. ඒකයි ඉතුරු ටික පරපත්‍ය රහිත වෙන්නේ.
ආහහා. ඒ කියන්නේ දැන් පරප්‍රත්‍යක් අවශ්‍ය මේ නෑ කියන්නේ එයා දැන් මග අතරම එයා එතකොට අවිද්‍යාව සම්පූර්ණ නැති කරන ඇයි අවිද්‍යාව සංයෝජන
නැති කරනෝනේ මම කිව්වේ අවිද්‍යාව දන්නවා එතකොට නැති වෙන විදියට දේනවා
හරි එතකොට එයා ඇත්තටම එයා සිද්ධ කරන දේ තමයි ඒ කරත් නිසා තමයි අම්මා මාන්‍ය කියලා කියන්නේ ආත්මම
මාන්‍ය කියන්නේ දැන්
තමන්ගේ වැරද්දට වැටුණාට
මේ අර අපි ගන්න විදිය නෙවෙයි يعني ඇත්තම ඒ ඥාණය කියන එක පහළ වෙලා ඒ කෙනා කරන වැඩ පිළිවෙල අනුව එක තැනකදී අභිජානා තියනවා ඊළඟ මොහොතේ පරිඥා තියනවා
දැන් රහතන් වහන්සේ කෙනෙකුටත් වැරදි සිද්ධ වෙනවා පුරුද්දක් හැටියට නේද ඒ කියන්නේ
මොකද රහතන් වහන්සේ කෙනෙකුට
දැන් අපි සාමාන්‍යයෙන් ශාසන ඉතිහාසයේ කියන දේ සමහර රහතන් වහන්සේලා මේ අර ඒ කියන්නේ සමහර කාය වාක් දුෂ්කරිත වලට වෙලා තිය අඩුපාඩු තියෙනවා කියලා ඒ කියන්නේ පුරුද්දක් හැටියට දැන්
උදාහරණයක් කිය
අර කවුද
පිළිඳවච්ච මහරතනසාරගේ
නෝ පිළිඳවච්ච මහරතනසාර
ඒක මහාන වෙන්න කලින් ඒ කියන්නේ කුඩා කල ඉඳන්ම හැදිච්ච පුරුද්ද කියන්නේ පත්‍යං එච්ච පුරුද්දන්නේ ඒක රහත් උනාට පස්සේ ඇතිවෙච්ච අමුත්
තියව තිබිච්ච එකක් ඒක පුරුද්දන්නේ
මේ පිළිඳවච්ච මහරතන කතාව
ඔව්
ඒක අර දැන් අපි කියන්නේ දැන් මාම භාෂාව කතා කරන ওই ඇක්සන්ට් එක දැන් අලුතෙන් PhD එකක් ගත්තත් අලුතෙන් ආයි ડોක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තත් ඔය ඇක්සන්ට් එක ගෙවෙන්නේ නැහැ
නේ. ඇත්ත.
අනේක.
ඔව්. එතකොට ඒ අවිද්‍යාව කියන එකද හඳුරු කියන්නේ අර සංයෝජන.
ඒකම නරතන කිව්වනම් අර අතන පොඩි තැනක් තේරෙයි. දැන් පෙන්වන්නේ ධම්මතකපවත්තන සූත්‍රයේදී සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, ප්‍රඥාන කියලා තුනක්.
එහේ.
සත්‍ය ඥානේ පහළ වෙච්ච කෙනාට කෘත්‍ය ඥාන කෘතඥාන අහගන්න ඕනේ.
හරි. ආ රයිට්. අහහ.
ඒකයි අර මම කිව්වේ ලෝකේ දේවල් තමයි මගක් වඩලා කරන්න පුළුවන් ඒවා. හැබැයි බුද්ධ ශාසනේ කෙරවල දැකලා තමන් තුලින් මග වැඩෙන එකකට තියෙන්නේ. ඒකයි නිරෝධය දැකපු කෙනා මගට වැටෙනවා කියන්නේ. නැතුව මගක් වඩලා කරන්න වටන්න බෑ.
ආ ඒකද ඒ අර මාර්ගය සහ ඵලය කියන එක අතරක් නැහැ කියලා කියන්නේ ඒකමද
ඒකක් මම මෙතන අර්ථකථනය කරගත්තා ඒකටත් වඩා මම පෙන්වන්න ගියේ දැන් චතුරාර්ය සත්‍ය වුණත් ගන්නකොට නිරෝධයෙන් පස්සේනේ මාර්ගය පෙන්වන්නේ
එහේ
නමුත් අපි කියන්නේ මාර්ගයේ වල නිරෝධ කරන එක ගන්න
හරි අනිතින් හම්දුරනේ අවසරයි
තේරසනසන
තමයි සනස්සමයි අපි අර ඔබවහන්සේ ලස්සන කාරණේ මතක රස්වන්න දැන් අර සෝදාමන්න කියන යන්ට මේ සෝදාමන්න වෙන්නේ මේ දහස් දහම දැක්කගෙන නාන උපයන්ති කොයි පජා නැහැ පජානාතිද අභිඥානාති කියලා කිව්වේ
අභිඥානාති අර මේ මම මූලපරයයේ වචන තුන කිව්වේ සංජානාති අභිඥානාති පරිජානාති
එහෙම තමයි දැන් ඒ සස්සසේ මේ විදියටමනේ ත්‍රිපිටකය දැන් අපි ත්‍රිපිටකය කියවනවා වගේ නෙමෙයිනේ කියන්නේ ඒකේ වචන අදාළ වෙන්නේ يعني සෝරාපන්න කෙනාට කියන්නේ ඊටාම දැක්ක කෙනාට කියන එක පැහැදිලි සානක් දැන් අර මොනවාද අපි ජානාති අරමයි පචනසන හරි දෙන්නේ නැහැ. يعني ඔය විදියටම නේද එක පෙළගත්තලා තියෙන මේක අපිට අපිජානි ජානාතිවත් වෙන්නේ නැහැ නේද සානක. يعني පුතග්ජන කියන එක
අපි ඇත්තටම ඉන්නේ අපි සංජානන මට්ටමේ නම් තමයි ත්‍රිපිටකය කියවන්නේ. ඊට පස්සේ අපි සංජානන මට්ටමට හිතලා තමයි අභිජානාති පරිජානාති කියන එක අර්ථකථනය
කරගන්නේ. එහෙමද මේක වෙන්න බෑ නේද?
ඒගාරම මේ අර කියද්දි කියන්නේ ඔය ත්‍රිපිටකයේ දින එක වචනයක්වත් අපිට මේ සාමාන්‍ය වචන ලෝකේට අර්ථයට ගන්න බෑ. දැන්
ෆැමිලියම ට්‍රයි කරන්නේ මේ අපිට කල්පනා කරලා කියන්නේ අපිට වෙනවා ඔය පජානාති ඔක්කොම වෙනවා. අන්තිමේ නිවනට ගලස්ත හදාගෙන.
ඔව් ඒකට තමයි පජානාති කෙසේ වෙතත් මේ මට ඒක වචන කියන්නේ ඇත්තට හිතෙන්නේ නැහැ ඔඩියන්ස් එක පොඩක් මෙන්න. ඒක කොහොමද අරග තමයි දහම හොයනකොට තමන්ගේ වැරද්දම තමයි හම්බෙන්න ඕනේ. තමන් නිවැරදි කියලා හම්බ වෙනෝ නම් අනිවාර්යෙන් ඒක රහත් වෙලා හෝ පිරිනවම් පාලා නැත්තම් වැරදිලා.
ඒක හරි ලස්සනයි. කියන්නේ අපි හරි කියලා තේරුණොත් එහෙනම් මාර හරි නේ
නැත්නම් සායමනවා. ඔයක තමයි හරි නම් අනිවාර්යෙන් රහත් වෙලා ඒක පිරිනවම් පාලා නැත්තම් අනිවාර්යෙන් පිස්සු.
බබල ඒක ඒ අදහසට පොඩ්ඩක් ඒ අදහස පොඩ්ඩක් මට ගැටලුවක් කියලා හම්බුනේ මොකද
එතකොට
අපිට එතකොට මාර්ගයක් කියන්නේ දැන් ඇත්තටම විචිකිච්ඡාව තුලමනේ අපි තව කන්ෆියුස් වෙනවනේ දැන් යම් කිසි පාරක අපි යනකොට ඩෙස්ටිනේෂන් එක අපි දැනගෙන තියෙන එක හොඳයි නමුත් පාරෙදි අපි දන්න දෙයින් නොදන්න දෙයට යන්න වෙනවනේ අපි නොදන්නවා කියන එක අනවශ්‍ය විදිහට මේව කරගත්තොත් කියන්නේ අපි දන්නේම නෑ මේක කවදාවත් අපි ත්‍රිපිටකයේ කියන දෙයක් කිසිම දෙයක් අපි දන්නේ නෑ කියලා හිතුවොත් දැන් අපි බුදුහාමුදුරුවෝ ඇත්තටම නොදන්න කෙනා දැනීම තරහා එක් කරගෙන ගියපු ප්‍රතිපදාවක් කියනවනේ ඒක පිළිවෙල ඒකෙන් අපිට විශ්වාසයක් තියන්න සිද්ධ වෙනවා නේ.
ඔව්. ඒ කියන්නේ මේ මෙතන අදහස් කරේ මම මේයි ත්‍රිපිටකයේ සම්බන්ධ විශ්වාස නැහැ කියන එක නෙමෙයි. ත්‍රිපිටකයේ සම්බන්ධ ආයි හොල්ලන්න බැරි විශ්වාසයක් තියෙන නෝන දියගෙනාට.
හැබැයි භාෂාව වුණා. ඒ කියන්නේ අපි
ඔව් මම කියන්නේ ත්‍රිපිටකය කියන සමස්තය මේ පෙරදහම ඔය භාෂාවත් එක්ක සමස්තය තමයි මම කිව්වේ. නොදන්න කෙනෙක් කියෙව්වොත් එයා අර්ථකථනය කරගන්නේ බුද්ධ දේශනාව නෙමෙයි. එයා අර්ථකථනය කරන්නේ ලෝක විග්‍රහය.
ඔව් නෑ මෙහෙම දැන් අපේ සාමාන්‍ය මේ වෙගේ තියෙනනේ අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා එකක් තියෙනවා. එතකොට අපිට ප්‍රත්‍යක්ෂයට යන්න වෙන්නේ අනුමානේ හරහායි. කවදාවත් අපිට
ඒක තමයි මම කිව්වේ මේ මෙතන මේ බුද්ධ ශාසනයේ පෙන්වන සත්‍ය ඥානයේ අනුමානයකින් යන්න බෑ බලෙන්වත්.
නෑ ඒක හරි. ඒ වුණාට අනුමානය හැමතැනම අපිට පාවිච්චි කරන්න වෙනවානේ. දැන් අර අපේ කටුකුළු දෙහාමුදුරුවෝ කියනවා වගේ දැන් එකතරකට යනකොට අපිට ආරුවක් හරි මේ වැලක් හරි මොකක් හරි අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවනේ. එතකොට මේ පාවිච්චි
ඔය දැන් උතර මාම අදහස් කරන්නේ මේ සත්‍ය ඥානය ලබන්න කරන ප්‍රතිපදාවද නැත්නම් සත්‍ය ඥානයෙන් පස්සේ ප්‍රතිපදාවද?
නෑ සත්‍ය ඥානය ලබන්න කරන ප්‍රතිපදාව. ඒ කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා අපි කියමුකෝ.
පූර්ව ප්‍රතිපදාව තුල අනුමාන කරලා යන්න බෑ නිවන කියන එකට. පූර්ව ප්‍රතිපදාව තුල මම අර ඉස්සලා පෙන්නුවේ පූර්ව ප්‍රතිපදාව සම්පූර්ණ උපනිෂය වෙන්නේ ධර්ම ශ්‍රවණයට වේදිකාව හදන්න මිසක නිවන කියන එක අවබෝධ කරනවා කියන එකට නෙමෙයි. සද්ධර්ම ශ්‍රවණේ හරියට වුණොත් නිවන අවබෝධ වෙනවා.
නෑ ඒක හරි. අපි ඒ වුණාට ඔතන ඥාන මීමාංසාව පිළිබඳ ගැටලුවක් තියෙනවනේ හැමෝටම. දැන් අපිට පුළුවන්
මොකද
අපි කියන්නේ ඥාන මීමාංසා කියලා කියන ඥානය හොයාගන්නේ කොහොමද කියන එක.
දැන් අපි ඒක තමයි. දැන් මම අහන්නේ දැන් ඥානය කියන එක අපිට හොයන්න පුළුවන්ද?
නෑ ඥානය කියන එක අපි හොයන්න අපේ ක්‍රමවේදය වරදින්න පුළුවන්. නමුත්
මම කියන්නේ ඥානය කියන එක හොයන්න කිසිම ක්‍රමවේදයක්වත් දාන්න පුළුවන්ද කියන්නේ ඥානය හොයන්න.
නෑ ඥානය කියන එක සඳහා අනුමානයක් කරන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට
නෑ ඒක තමයි මං කියන්නේ අනුමානයක්වත් ඥානයට කරන්න පුළුවන්ද බලන්න. විඥාණයට කරන්න පුළුවන් අනුමානය. ඥානයකට කරන්න බෑ අනුමානයක්.
නෑ මම මේ කියන්නේ මම කියන්නේ අපි අපිටම ඥානය ලබා ගැනීම සඳහා අපිට ඥානය ලබා ගැනීම සඳහා නැත්නම් අපි අපි මේ කරන කාර්යය සම්පූර්ණයෙන් තේරුමක් නැහැ නේ මං හිතන්නේ ඔය වගේ
නෑ ඒක තමයි මම අහුවේ වාගේ දැන් මෙතන මේ තේරුමක් නැහැ කියලා ගන්නෙ අපි දන්න නිවනක් ඇචීව් කරන්න යනකොටනේ මෙතන දැන් මෙතන මේ
ඕකේ
දැන් මෙහෙම ගන්නකො වැඩපිළිවෙලක් තේරුමක් නැහැ කියන්න හේතුව වෙන්නේ අපි අරන් හිතන් ඉන්න ටාගට් එකට මේකෙන් යන්න බැරි වෙනවා කියලා ගත්තොත් නේ
නෑ දැන් මෙහෙම මෙහෙමත් පුළුවන් නේ කෙනෙකුට හම්බුනේ දැන් මම දන්නේ නෑ මම යන තැන
හරි
මගේ නොදැනීම ගැන මට අනුමානයක් කරන්න බැරි කමක් නැහෙනේ
නොදැනීම ගැන කොහොමද අනුමානයක් කරන්නේ
ඇයි බැරි ඒ කියන්නේ මම නොදන්නවා කියන දැන් මම ඒ මම නොදන්නවා කියන දේ තුලනේ මම පරිශ්‍රණය කරන්නේ
ඔ මොකක් නොදන්නවා කියලාද දන්නේ
මම දැන් හොයන දේ කියන්නේ දැන්
එතකොටම දැන් හොයන දෙයක් සම්බන්ධ දැනුවත්කමක් තියෙනව නේද?
නෑ මට නෑ අනුමානයක් තියෙන දැන් බුදුහාමුදුරුවෝ
නෑ ඒක තමයි. දැන් අනුමානයක් කරන්න බෑ කියලා මං අදහස් කරේ ඕක හින්දා තමයි. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ දැන් මම මගේ නොදැනුවත්කම ගැන අනුමාන කරනවා කිව්වහම මම ඇහුවා නොදැනුවත්කම මොකද්ද කියලා. එතකොට දැන් අර තමන් අනුමාන කරපු නිවන හරි නැත්නම් දේ ගැන කියලා ගන්නකොටම දැන් එතකොට ඒක නොදැනුවත්කමක් නෙමෙයිනේ තියෙන්නේ. තමන් දන්න දේක නේදා යන්න හදන්නේ.
නෑ මෙහෙමයි. දැන් ඒක සම්පූර්ණයෙන් තමන් දන්නේ නෑ. දැන් අපිට තියෙනනේ මග සලකුණු තියෙනවනේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ, නිබ්බාන. අපි
මොකද්ද ඔතන තියෙන මග සලකුණ කියන බාන? අනුමාන කරන.
ඔව් අපි දන්නවා අපි දැන් අපිට රාගයේ තියෙන වෙලාව දන්නවා නැති වෙලාව දන්නවා. දෝෂයේ තියෙන වෙලාව දන්නවා නැති වෙලාව දන්නවා. හැබැයි මෝහය නැති වෙලාව අපි දන්නේ නැහැ.
නෑ ඒක වැරදි. ඔය කතාව වැරදි. රාගය තියෙන වෙලාව හරියට දන්නේ, ද්වේෂය හරියට තියෙන වෙලාව දන්නේ, මෝහය හරියට දන්න කෙනා. ඔක සත්‍යයිබංගේ හරිපුත හඳුරුව හරියනම කියන්නේ කුසලය දන්නව නම් අකුසලය දන්නව නම් සම්මාදිට්ඨිය. කුසලය අකුසලය හරියට නොදන්න කෙනෙක් කුසලය අකුසලය මොකද්ද කියන එක හරියට දන්නේ නැහැ. ඒ කියන්නේ රාග දේශ කියන එක සාමාන්‍ය මිනිස්සු කතා කරන නෙමෙයි බුදුහාඳුරු පෙන්නන්නේ. ඒකයි ඔතන හොඳට මම එකක් ඕනනම් පොඩි තැනක් කියන්නම් ඔක පොඩක් තේරුම් ගන්න.
ඔය
හැමතැනම සූත්‍රවල අපි අද ගන්නෙ මුල ඉඳන් අගටනේ. මම කියන්නේ දැන් මේ පැටර්න් එකක් හදන්න නෙමෙයි ඈ. මම මේක පොඩ්ඩක් පෙන්නන්නේ අපේ හැඟීම් පොඩ්ඩක් හදාගන්න. ඔතන හැමතිස්සෙම බලන්ද පල්ලෙහා ඉඳන් චුට්ටක් උඩට එතකොට තේරෙයි නුවණ කියන තැන. එතකොට තේරෙනවද මෝහය තමයි ප්‍රධාන කියලා. අර ඊයේ මම හිතයක් දන්නේ අර මම සූත්‍ර පොඩක් එක කිව්වා. මට හරියට මතක නැහැ ඒක කියන්නේ බුදුහාඳුරෝ රාගය දේශය ගැන නෙමෙයි මේකේ බැලරුන් කියලා මෝහය. ඔයගොල්ලෝ කෙලින්ම පෙන්නනවා මෝහයත් එක්කමයි රාගය දෙන්නේ මෝහත් එක්කමයි දේශය දෙන්නේ. ඒකෝට මෝහය හරියට දන්නේ නැති කෙනාට රාග දේශය කියන එක වෙදන්න බෑ.
ඔව්. නෑ ඒක මම පිළිගන්නවා.
ඒකෝට අනුමානකින්වත් කියන්න බෑ මට රාගයක් තියෙන දේශයක් තියෙන කියලා.
නෑ ඒකට මෝහය ගැනත් අපිට යම් කිසි ප්‍රමාණයක් දැන් අපිටම ඔය මෝහ කියන චංචික අපි ළඟ තියෙනවා කියලා. එහෙම ඒ චංක ඒක ගැනත් අපිට
නෑ මම අර මුලින්ම අර අක්කට විස්තර කරලා කිව්වේ මෝහය කියන්නේ හරියට පිහිය වගේ. එතකොට පිහියෙන් පිහිය කපන්න බෑ වගේ අපි කවදාවත් මෝහය කියන එක අපි තුලින් දකින්න බෑ. ඒකයි කියන්නේ සම්මාදිට්ඨිය පහළ වෙනකොටම මෝහය හම්බෙනවා මිසක්. ඒ කියන්නේ උපේක්ෂාව තුලමයි අනිත්‍ය බව හම්බෙන්නේ නිසා ඊට මෙහා ලෝකයේ තුල උපේක්ෂාවයේ තියෙන මෝඩකම නැත්තම් මෝහය අල්ලන්න බෑ.
සබාවෙන්
අඳුරේ
හරි. පැහැදිලි. හැබැයි මට මෙන්න මේකයි මගේ මේ මූලික මේ මට තියෙන ගැටලුව තමයි දැන් අපි හිතාගත්තොත් හම්බුනේ දැන් මේක කවදාවත් අපේ මෝහයේ ප්‍රමාණය අපි දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි මෝහයෙන් අපි අවිද්‍යාවෙන් විද්‍යාව කරා යන ගමනේදී අපි වැරදි කියන එක අපිට තේරෙන්න පුළුවන්. ඒ වැරදි කියන එක තේරීම දැන් බුදුහාමුදුරුවෝ කියනවානේ වැරදි කියලා අයියා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යම් පඬිතෝ වාපි තේනසෝ කියලා කියන්නේ අපි වැරදි කියන එක අපිට තේරෙනවා කියන්නේ
ඒ යම් කිසි විදිහක ඥානයක්. ඒක ප්‍රතික්ෂේප කරන්න දැන්
නෑ. ඒක ඥානයක් නෙමෙයි, එතනදීනේ සාපේක්ෂත්වය. ඉතින් කලින් කරපු එකට සාපේක්ෂව, කලින් කරපු එකට සාපේක්ෂව දැන් කරන එක සංසන්දනය කරනවා තමයි අපිට තේරෙන්නේ අපි වැරද්ද කියලා නිවැරදිවා කියලා.
නෑ, ඒක අවබෝධයක් නෙමෙයි. ඒක
අවබෝධය සහ මෙහෙම ගන්නකෝ, දැනුම සහ අවබෝධය කියන වචන දෙකෙන් මම ඔක් කියන්න.
නෑ, ඒක නිවනට මග නෙමෙයිද?
නෑ, ඒක තමයි. දැන් මෙතන මං ආයමාවේ මං ඒකයි කිව්වේ, මේ නිවනට කියලා දෙයක් කරන්න බෑ. ධර්ම ශ්‍රවණය කියන තැනට එන්න තමයි ඔය ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක තේනවද? දැන් සතර සෝතාපට්ටි අංග පෙන්නද්දී කල්යාණික සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ උණුසුමනසිකාරේ ධම්මානුදම් පටිපදාව කියලා පෙන්නනවා මිසක් වෙන මොනවත් පෙන්නන්නේ නැහෙනි.
ඒ නමුත් මම ප්‍රැග්මැටිකලි හම්දුරනේ දැන් අපි මට කවදාවත් දැරර අතරර ජනපද කල්යාණික කතාව වගේ දැනක් අපි දැකවත් නෑ, දන්නේ නැති ජනපද කල්යාණී කොයනවා වගේ කතාව තමයි. නමුත් දැන් කෙනෙකුට යම් කිසි සද්ධාව, බුදුහාමුදුරුවෝ කියන්නේ සද්ධා බීජං කියලා, කියන්නේ සද්ධාය පරිති යෝගං. සද්ධා, ඒ සද්ධාව ඇති වෙන්නත් යම් කිසි ප්‍රමාණයක සද්ධාව කියන එක ඇතුළෙම තියනවානේ.
නැමාවි මං අර මුලින්ම ශ්‍රද්ධාව විස්තර කරලා දුන්නේ. දැන් ඔය බලනකෝ ශ්‍රද්ධා බීජන් තපෝටි පඤ්ඤාමේ යුගනග්ගලං කියන තැනත්, ශ්‍රද්ධාය තරිතේ යෝගං කියන තැනත් ඔය පෙන්නන්නේ, ඔය අපි හිතන ශ්‍රද්ධාව නෙමෙයි, ඔය පෙන්නන්නේ අචල ශ්‍රද්ධාව. මං ඕන උදාහරණයක් කියනවා ඔය ශ්‍රද්ධාය තරිතේ යෝගං කියන එකේ. ඕගයක් තරණය කරන්න නම් මෙහෙම ගන්නකෝ, සාමාන්‍යයෙන් තමන් නොදන්න වැවකට ඩඟකට ගියොත් තමන් බහිනවද කියන මුලින්ම? බහින්නේ නෑ නේද? අපි මුලින්ම කරන්නේ ඉවුරේ ඉඳන් කකුල දාලා බලනවා, වැඩි බරක් ඉවුරට බර කරලා කකුල දාලා බලනවා ගැඹුරුද කියලා.
ඔව්. නෑ, ඒක හරි.
එනකොට මම කියන්න හදන එක බලන්න. එතකොට ඒ ගැඹුර හරියට දැක්කොත්මයි නේද පීනලා යන්නේ?
එහෙයි.
ඒ වගේ ශ්‍රද්ධාවත් අර්ථියෝගම් කියන්නේ අපි අර හිතන් ඉන්න මූලික ශ්‍රද්ධාව නෙමෙයි ඔය. අචල ශ්‍රද්ධාව ආපු කෙනා ගැඹුර දන්න හින්දා විභාවය නතුව පීනන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඔය.
නෑ, දැන් අපි අපේ බස් එකකට නැගින්නේ ඩ්‍රයිවර් ගැන යම් කිසි විශ්වාසයක් ඇතුවනේ. නැත්තම් අපි
ඔව්, ඒ විශ්වාසය ඇවිල්ලා තියෙන්නේ ඒ මොහොතේද නැත්තම් කලින් තියෙන අත්දැකීම වල සාපේක්ෂව?
කලින් තියෙන අත්දැකීම වල.
ඉතින් එතකොට එතන බිහි වෙලා තියෙන්නේ ඒ ඇති කල්ලි මෙය වේ කියන ස්වභාවයක්නේ.
හරි.
එතකොට ඒක චංචල වෙනවනේ. ඒකනේ සමහර වෙලාවට බස් එකක් නැග ගාම සම්පූර්ණ කන්ෆියුස් වෙන්නේ. අයි හිතන් හිටපු එක නෙවෙයි
ඉන්නේ. එහෙයි.
එතකොට වෙනවා එතන චංචලයි මනස. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන තැන මේ මොහොතේ හරියටම පිළිසින් දකින්න පුළුවන්. එහෙනම් කවදාවත් චන්ද්‍ර කරන්න බෑ.
නෑ, මට මගේ තියෙන හබ්දුරෝ ගැඹුරට ප්‍රශ්නේ ගොඩක් ගැඹුරට ගියා. මට මගේ තියෙන මූලික මේවක තමයි යම් කිසි තැනකින් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවානේ.
එහෙමයි. මං අර මාමට ඉස්සලා ශ්‍රද්ධාව වෙන කතාවරි මම මුලින්ම කිව්වේ. ඒ මූලිකව තමන් කරන, ඒකට මම නම් හැමතිස්සෙම කියන වචන ටික තමයි මනුස්සකම කියන එක. ඒ මනුස්සකම කියන එක හරියට ගොඩනගා ගත්තොත් ඒකේනා මනුස්සත්වයේ තුල සද්ධර්ම ශ්‍රවණයේ සුසුකන් ලබන්නේ වෙනවා. ඒ වෙනුවෙන් Tamanට තේරෙන හොඳ උපරිම යහපත කරන්න.
නෑ, යහපත කියන එක හැබැයි ඒක කියලා.
නෑ, මම ඒක කිව්වේ Tamanට තේරෙන උපරිම යහපත කියලා. ඒතකොට කෙනෙක්ට තේරෙන හොඳ උපරිම යහපත වෙන්න පුළුවන් කාටවත් කරදර නොකර ඉන්න එක. තව කෙනෙක්ට තේරෙන උපරිම යහපත වෙන්න පුළුවන් දානයක් දෙන එක. තව කෙනෙක්ට තේරෙන උපරිම යහපත වෙන්න පුළුවන් බණහන එක. තව කෙනෙක්ට තේරෙන උපරිම යහපත වෙන්න පුළුවන් විදර්ශනාවකට කරන එක. ඒ ඔක්කොම හොඳට තේරුම් ගන්න හැබැයි සද්ධර්ම ශ්‍රවණයට උපනිෂ්‍ය වෙනවා මිසක, ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණයට මුල් වෙනවා මිසක නිවන් දකින්න තැනක් නෙමෙයි ඒක
වෙන්නන්නේ. ඔව්, ඒ වගේ සවා කෙනෙකුට උපරිම යහපත, තව කෙනෙකුට අයහපතක් වෙන්නත් පුළුවන් නේද?
ඔව්, ඒක තමයි මම හැමතිස්සෙම කිව්වේ. හැමතිස්සෙම මේ මාර්ගය තුල කරන්න ඕනේ මොකද්ද? නිරන්තර ශ්‍රවණය. ඒකට තමයි කියන්නේ තමන්ට වඩා පඬිතයන්ගේ ආශ්‍රය. යෝබාලෝ පණ්ඩති මේ මඤ්ඤති බාලයන් පණ්ඩිතේ පණ්ඩිතෝ වාපි තේනසෝ කියන තැනදී, ඒ වගේම ඔය ධම්මසක් මේ මොනවද ධම්මපදේ හොඳටම පෙන්නන්නේ, පණ්ඩිතයන්ගේ ආශ්‍රය තියෙනකොටම තමයි මෝඩ කෙනා පණ්ඩිත බවට එන්නේ. ඒකෝ අද අපිට පාණ්ඩිත්‍ය ලබන්න තියෙන හොඳම මූලාශ්‍රය ටික තමයි ශ්‍රවණය. ශ්‍රවණය කියන්නේ මෙහෙමයි. ශ්‍රවණය කියන්නේ මොනව හරි අහනවා කියන එක නෙමෙයි. තමන්ගේ තියෙන තමන් දරාගත්ත දේ හැමතිස්සෙම ප්‍රශ්න කරනකොට ඒක තුලින් තමන් මෙතුවක්කල් නොහිතපු පැත්ත විවර වෙනවා කියන්නේ පාණ්ඩිත්‍ය ලබනවා කියන එක තමයි.
ඔව්.
එතකොට එයා ඒ දැන් පාණ්ඩිත්‍ය ලබන්න කලින් කරපු යහපත් වැඩේ පාණ්ඩිත්‍ය ලැබුවට පස්සේ දෙනවා ඊට වඩා යහපත් කරන්න පුළුවන් කියන එක. අන්න ඒවායි ක්‍රමිකවක වර්ධනය වෙන්නේ. ඔකට තමයි අනුපූර ප්‍රතිපදාව
කියන්නේ.
නැත්නම් ආදි භක්මචරියා කියන්නේ ඔකට.
කොහොඳ බය හම්බුනේ කින්සිදු වේවා.
හරි තරසයි. තව ප්‍රශ්න දිනවා.
දැන් තමයි තන අනේ මේ තනස් එතනම අපි මට අදහස් කරේ ත්‍රිපිටකය කියන එකේ බුද්ධ වාචිතය කියන එකේ උණුසුමවත් අපිට ගන්න බෑ කියන
එක. ඒ නෑ නෑ ඒ අදහස මම හිතන්නේ මේ මාම ඇහුවේ ඒකට සම්බන්ධ කරලා නෙමෙයි ඒක වෙනම අදහසකින් මම ඇහුවේ. ඒකේ ඒක නෑ නේ.
එහෙමයි.
ඒක තමයි. මේ ලබන අවසානයෙන් මම මේ පොඩි තනක් කියනක මේ ඉතින් දැන් හැමදෙස්සෙම අපි කතා කරන්නේ නෑ වචනවල තියෙන අදහස් වලට යන්න නැතුව පුළුවන් තරම් අර හැඟීම කියන්නේ ගොළුපල ගන්න. එතකොට තමයි මේ ඇත්තටම අපි කියන්නේ අර ස්පිරිට් එක එන්නේ. නැත්නම් අර වචනත් එක්ක හිතන්න ගියොත් එහෙම සමහර ලාට මේ කියන එකේ සම්පූර්ණ විකෘති අර්ථ තමයි එන්නේ. ඒ හින්දා මේ එකේ හැඟීම ගත්තා නම් මං හිතන්නේ අර වෙන කෙනෙක්ගේ ප්‍රශ්නකට උත්තරයක් දෙනකොටවත් ඒ හැමෝම ඒකෙන් එන හැඟීම අල්ලගන්න තමන්ගේ මානසිකාරය යොමු කරනවා නම් මං හිතන්නේ එතනදී තමන් ප්‍රශ්නයක් අහුවත් නැතත් මේ මාරම මේ තමන්ගේ ගැටලු ටික නිරාකරණය කරගන්න පුළුවන් වෙයි කියන එක තමයි මේ මම අතන අදහස් කරේ. අනිත් එක මේ කියන දේශනාවෙන් තමන් ප්‍රතිපත්තියක් හදාගෙන බලන්න යන්න එපා. ඒක හරියන එකක් නෙමෙයි. ප්‍රතිපත්තිය නැත්නම් මාර්ගය කියන එක තමන් තුල උපදින එකක්. ඒක මේ දේශනාවකින් මාර්ගයක් උරුපල ගන්න හදන්න එපා. දේශනාවකින් හම්බෙන්නේ මාර්ගයක් උපදවන්න ඕන මූලික නුවණ මිසක් ප්‍රතිපදාව නෙමෙයි. එහෙනම් හැංගීම පුළුවන් තරම් ගන්න. ඒක මට මුලින් කියන්නත් දරුණා. මේ දැන් මට මතක් වෙච්ච ඉඳ කිව්වේ. ඒක හැමෝම පොඩ්ඩක් බලන්න. ඒ විදිහට මේ පුලන්තරන් ධර්මයේ හොයන්න කියන එක තමයි අන්තිම මතක් කරන්
තියෙන්නේ. ඔව් නැත්නම් තමයි නැත්නම් අර ගරන් ඉන්න ටික අතහැරලා ආයි මෙතන ආයි නැවත දෘෂ්ටියක් හදාගන්න පුළුවන් නේද මේ කාරණා ටික එකතු
කරගෙන. එහෙමයි. මොකද මේ අපි අර ලෝකනේ ලොකු අපසරියක ප්‍රශ්න ටිකකටනේ උත්තර දීගෙන යන්නේ. එතකොට දැන් එක කෙනෙක් අහන ප්‍රශ්නෙට මම උත්තර දෙන විලාසය අනිත් කෙනාගේ ප්‍රශ්නෙට වඩා වෙනස්. එතකොට අපි කවුරු හරි අර ප්‍රශ්නේ ස්වභාවයේ හැංගීම ගන්න නැතුව මේක ටැකල් කරපු ගමන් විකෘති වෙනවා.
අන්න ඒකයි. එහෙමයි.
මෙතන සාහනවස් තව දෙයක් මට තේරුණා මේ දැන් මෙතන ඇත්තටම දැන් දේශකයන් වහන්සේලාත් ගණනාවක් ඉන්නවා.
එහෙමයි.
ඇත්තටම නේ ඒ අර්ථයෙන් ගත්තත් එක එක්කෙනා එක එක පැන් බෙදා ගන්න ගියොත් ලොකු මේ මග ඒ කියන්නේ මග වහා ගන්න එකක්මයි වෙන්නේ කියලා මට හිතෙන්නේ. මොකද සමන් ගන්න දිවණක් නෑ ඇතෙන් හදන්නේ.
එහෙමයි.
ආ
මොකක්ද දැන් මම අදහස් කරේ ඕවරෝල් ඉතින් අර කවුරු කතා කළත් අර හැමදාම කියන්නේ කවුරු කතා කළත් ඒකෙන් ගන්න දින උපරිම හොඳ ටික ගත්තා නම් අපිට ඉතින් හැමදාම වාසියක් තමයි තියෙන්නේ.
අනේ ඒකයි මං කියන්නේ ප්‍රියංකර මහත්මිය මේ ඇත්තටම දැන් අපි මේ හැම කෙනෙක්ම එකතු වෙලා අපි ඔක්කොලාම අර කියන්නේ මේ ඇත්ත ගල්ප ගන්නනේ උත්සාහ ගන්නෙ තින් නේද අපි හැම කාගව අපයක් ස්ථාපිත කරන්නට නෙවෙයිනේ මේ තුලින් උත්සාහ දරන්නේ
එන්නේ
සත්‍ය කියලා මේ පැහැදිලි කරගන්න තමයි මට හිතෙන්නේ මේ හැම කෙනාගේම උත්සාහය ඒ හින්දා ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
නෑ ස්වාමීන් වහන්සේ එතන මම අර මීන් කරේ දැන් කවුරු හරි දැන් තව පැත්තකින් මොනවා හරි තේරෙනවා නම් දැන් සමහර ප්‍රශ්න ගයක් දාලා තිබේ ඒක දාපු කට්ටියක් නෑ මම දැක්ක මේකේ.
ආහ්
ආහ් හරි තියෙනවා නම් එහෙම ප්‍රශ්න එතරම් මේ අර අහන එක වටිනවා සහද මොන අර්ථෙන් දානවත් දන්නේ නෑනේ. ඒ කියන්නේ සමහර ලාට රේතාම්තුන්ගේ දැන් මෙතන රේතාම්තුරු මොනවා හරි තේරුම් ගන්නවා නම් ඒ අදහස වැරදි කියන අර්ථෙන් දානවත් දන්නෙත් නැහැනේ. එහෙමනම් යාට ප්‍රශ්නේ අහන්න වටිනවා.
ඔව් රේවතහාඳුරෝ කියන කහරි කියලා ගන්න ඕනෙත් නෑනේ ඉතින්
නෑ නෑ ඒක තමයි ස්වාමීනි මොකක් කියාරේ ඒක තමයි මමත් ඉස්සතු කරේ දෙන්න ප්‍රශ්නේම ගන්නගෙන වටින්නේ
අරදක් තොන්නනවා නම් ඒක කවුරු හරි එතකොට ඒක ගැටලුවක් නෑ මං කියන්නේ රේවතහාඳුරන්ගේ හරි ඒක ඔව් ඒ වගේ කවුරු හරි එහෙම දහලක් කියනවා නම් ඒකට මට හිතෙන උන්වහන්සේට ඒක අර්ථකථනයක් දක්වන්න පුළුවන් එතකොට ඒ දාන කෙනා දගෙන ගනින්නේ මේ එයා වැරදිවට දාලා තියෙන එකක් හරි එයාගේ අදහස මොනවා හරි ඒක කරගන්න උත්සාහ දරයි නේද?
එහෙම
ඇත්තටම
එහෙමයි ස්වාමීන් වහන්සේ කයිද? ඇත්තටම මම හිතන්නේ අපි දැන් මේ වගේ platform එක වාසිය දැන් මූණට මූණ හිටියොත් සමහර ලාට බය හින්දාරි ප්‍රශ්නයක් අහන්න ඕනේ නැතු ඉන්න පුළුවන්නේ. නමුත් දැන් මේකේ බය නැතුව ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඉතින් උපරිම ප්‍රයෝජනේ ගන්න කියලා තමයි මාත් ඉතින් හැමෝම කියන්නේ. ඒක කරන්න.
මේ අවස්ථාවක් ඇත්තටම අපි හැම කෙනාටම ඉන්සයිටින් ඇත්තටම මේ direct මෙහෙම අහනවා නම් හොඳයි. සමහර කෙනෙක්ට ඇත්තටම දැන් සමහර කෙනෙක්ට මේ වගේ අහන්න තිතින් ඇත්තටම අපිත් එහෙමයි සමහර අවස්ථාවලදී අහන්න අපහසු කෙනෙක් ඉන්නවනේ. එහෙම කෙනෙක් තිතින් අරගේ අවස්ථාවට ලියලා හරි
ඔය කියන්නේ ටයිප් කියන්නේ කතා කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ ප්‍රශ්නේ ලියලා හරි දැම්මනම් අපිට ඒක උඩ මට තේරෙන පැත්තෙන් මට කියන්න පුළුවන්. එතකොට ඒකේ වැරද්දක් තියෙනවා නම් ආයෙ පොඩ්ඩක් ටයිප් කරලා පෙන්වනවා නම් ඒත් ඉතින් අපිට කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ.
හරි දැන් අපි හඳුරෝ කියන්නේ කතා කරලා අපහසු ඒ හිම එහෙම අවස්ථාවක් වලදී එහෙම ටයිප් කරලා දාන ඉතින් අර ධම්මජ්‍යෝති හඳුරත් එහෙම දාලා තිබ්බේ නේද
මහන්සිර එහෙම එහෙම ඒක තමයි ඒ කියන්නේ ගෝසාව නම් වලට වැඩි නේද එදත්
ඔව් ඉතින් ඒ වගේ අර ඔබහන්සත් හරියම තියෙනවා මේකට දාලා තිබ්බත් මම හිතන්නේ පස්සේ අපිට බලලා ඔබහන්සේට මේක මොකක් හරි එක සාධාරණ අදහසක්
එහෙම මමත් ඒක මේ වනා ඩවුන්ලෝඩ් කරන මතක් වුණේ සමහරවිට දැන් අර මේ ගෲප් එකේ කට්ටිය දැන් කවුරු හරි මේක බලනවනේ
එතන නැහැ
ප්‍රශ්නයකට ඒ කියන්නේ උත්තර දෙන්න කියන්නේ දැන් සමහරවිට අපි මේ කතා කරන වෙලාවෙදී වෙන රටවල කට්ටියට බැරි වෙනම් පුළුවන් ඇඩ් කරලා හිටියද ඉතින් ඒගොල්ලන්ටත් උරුම හිතන්නේ සතක් වෙයි මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කළා කියන්නේ එතකොට ඉතින් වෙලාවක් හමුනොත් කවුරු හරි ඒකට උත්තරයක් දෙයි
එහෙමයි සංහිතයෝ ඒ හින්දා මම කියන්නේ මේක මේ ඉඳා කයට මම හිතන ලොකු ප්‍රයෝජනයක් ඉතින් ඔබ හම්බෙලා
මේක අර දාලා තින මේ group message වල photos ටික එහෙම කට්ටිය බලන්න ඔය අපි දැන් කතා කරපු ඒවා මූලාශ්‍රයක දාලා තින ඔක්කොම
ඔව් ඔව් අපි ටික අයියා ඉන්න හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ tag ගහලා කියන පාවෙම දානවා
දානවා
ඔව් ගොලු උපකාරය ඒ නාමි හොඳයි සයින්ස් එහෙනම් මේ සර්වන් සර් එහෙනම් අවසන් කරමු නේද සියලුම දෙනාට එහෙනම් කරනවා
ඔබ හරි සියලුම දෙනාම සර්වන් සම්මයි සර්වන් දෙක දාන්දරෝ
ஸ்வாமி
சரணாய்